Vale. Ahora una tolerable. නිර්වාණ සරණයි හැම දෙනාටම අද අපිට මේ සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න.
එනවාද?
එහෙනම් කියන්න.
ඒ යමක් අනිත්‍ය නම් දුකයි කියන එකේදී මම දෘෂ්ටිකට වගේ ගිහිල්ලා තියෙනවා. මගේ නොදන්න කම නිසා මට යමක් අනිත්‍ය නම් කියන එක යම් තරමකට වටහා ගන්න පුළුවන් ඔබතුමාගේ මේ සාකච්ඡා වලදී අහලා. නමුත් එතන දුකයි කියන එක තමයි මට අටහ ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද මෙතන දුක අපි විඳින දුකක් හරි, එහෙම නැත්නම් අර සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියන එක හරි වෙන්න බෑ කියන එකයි මගේ වැටහීම. මොකද
නෑ, ඒක වෙන්න බැහැ කියන්න බෑනේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට ඒක නොවෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ තේරුම් ගැනීම තුළ නේද?
ඔව් සර්, මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න. අපිට නිත්‍ය නම් ලෙස ඒ පංච උපාදාන ස්කන්ධ දුක් වෙන්නේ නිත්‍ය නම් ලෙස. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා අනිත්‍ය නම් දුකයි කියලා. මට අන්න එතන පැටලීමක් තියෙනවා.
ආහහා, අපිට තේරෙන්නේ නිත්‍ය නම් දුක වෙන්න ඕන.
අන්න හරි සර්.
අනිත්‍ය නම් කොහොමද දුක වෙන්නේ?
අන්න හරි සර්.
ඕ, ඒක හොඳ ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. හැබැයි අපි දහම හොයාගෙන යනකොට පේන්නේ මේ නිත්‍ය කරගත්තු හින්දායි දුක කියලා නේද?
ඔව් සර්.
ඒකට ඇයි අනිත්‍ය නම් දුකයි කිව්වේ? ඒක මේ හොඳ ප්‍රශ්නයක්. ඔව් ඔව්. යද නිච්ඡං තං දුක්ඛං. එහෙමනේ
කියන්නේ.
ඔව්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලානේ කියන්නේ.
එහෙමයි සර්.
ඒ වුණාට අපි හොයාගෙන යනකොට අපි කියන්නේ ඕක නිත්‍ය කියලා ගත්තොත් දුකයි, නිත්‍ය භවෙන් හම්බ වුණොත් ලැබුණොත් දුකයි කියන එකනේ. ඒ කියන්නේ අපි හිතන විදිහ දැන් ලෝකෙට ගැලපෙනවා. ලෝකය කියන්නේ නිත්‍යයි, ඒ හින්දා දුකයි. හැබැයි දහමේ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. ඒක ඒක සෑහෙන හොඳ මේ ප්‍රශ්නයක්. මේකට කාට හරි උත්තරයක් තියෙනවද? බලමු අපි. හිතන්න පුළුවන් අය, දහම දන්න අය, ඒ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවද නැත්නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? යද නිච්ඡං තං දුක්ඛං කියනවා. අනිත්‍ය නම් දුක ඇයි?
එතනදී දුකයි කියලා කියන්නේ දැන් අනිත්‍යය කියලා එතන කියන්නේ අපිට ලඟ වෙන්න බැරි ඒ මොහොතේ හටගන්නවා කියන එක හින්දා අපිට ලඟ වෙලා ඒක ඒක අපේ කරගෙන අපිට පාවිච්චි කරන්න බැරි කම නිසා දුකයි කියන එකද? ඇස වුණත්
මාත් එකට පොඩ්ඩක් එකතු කරන්නම්. දැන් අපි ගත්තේ අනිත්‍ය නම් දුකයි කියන එකේ වැරද්දක් වගේ නේද අහන්නේ?
ඔව්. දැන් අපිට තේරෙන්නේ නිත්‍ය කියලා ගන්න එකේනේ දුක
තියෙන්නේ. ඔව්. ඔව්. එතකොට අපිට ලෝකේ එතකොට අපිට බාහිරින් හම්බ වෙන දේවල් අපි කැටගරයිස් කරගන්නවා, කොටසක් කැමැති කොටසක් අකමැති හෝ උපේක්ෂා විදිහට තමයි අපි දැනට අපි කැටගරයිස් කරගෙන
තියෙන්නේ.
ඔව්. එතකොට කැමැති දෙයක් කැමති දෙයක් අනිත්‍ය වෙනකොට අපිට දුකයි. අකමැති දෙයක් අකමැති දේ එතකොට අකමැති දේ අපිට එතකොට නිත්‍ය වෙන අනිත්‍ය වෙනකොට එතකොට දුකක්ද කියන ප්‍රශ්නේ එතකොට එනවා සර්.
ඔව්, දුක නැහැ නේද?
ඔව්, දුක නැහැ.
කැමති දේ වෙනස් වෙලා යනකොට නැති වෙලා යනකොට දුකයි කියන්න පුළුවන්. අකමැති දේ නැති වෙනකොට වෙනස් වෙනකොට දුක නැහැ. එතකොට එතනත් නොගැලපීමක් තියෙනවා. ඒ ඔය කියපු විදිහ හැබැයි ඔබතුමා ගත්තේ ආපහු යමක් තියෙනවා නන්නේ. නිත්‍ය නම් ඒකට කැමතිද අකමැතිද කියන එකනේ. තියෙනවා කියන්නේ ලං වෙන්න පුළුවන්, මේකයි කියලා ගන්න පුළුවන්, නිත්‍ය සංඥාවෙන් ගන්න පුළුවන්. ඒකට කැමති නම් ඒක පවතින එක නිසා වෙනස් වෙන එක දුක වෙන එක. ඒක හොඳම උදාහරණයක් කට්ටිය ගන්නේ ලෙඩක් හැදිලා තියෙනවා, පිළිකාවක් හැදිලා තියෙනවා. පිළිකාව අනිත්‍ය වීම සැපද දුකද? පිළිකාව සනීප වීමට කියන්න වෙන්නේ පිළිකාව අනිත්‍යයි කියලා. දැන් කොහොමද අනිත්‍ය නම් දුක වෙන්නේ? ඔය ප්‍රශ්නේ තමයි අර ඉච්ඡ නැති බවෙන් අනිත්‍ය කියන පිරිස ගේන ප්‍රධාන තර්කයක් ඕක. ඒක ඒ තර්කේ සාධාරණයි ඔහොම හිතන කොට. ඒ හින්දා තමයි අපි ඔය ඇයි බුදු කෙනෙක් යත නිච්ඡන් තන් දුක්ඛන් කිව්වේ. එතන ඒ කියපු එකේ නම් කෙලින්ම පේනවා අර යම කියලා අරගෙන ඉවර වෙලා ඒකේ අනිත්‍ය බලවීමක් ඒ කරන්නේ. ඒ කියන්නේ ඒකේ බැසගෙන ඉවරයි අනිත්‍ය බලනකොට. ඒක තේරෙනවනේ. අර ලංවීම අල්ලා ගැනීම, බැස ගැනීම, බැඳීම. උපය, උපාදාන, අබිනිවේස, විනිබද්ද. උපය කියන්නේ ලං වුණා, උපාදාන කියන්නේ අල්ලගත්තා, අබිනිවේස කියන්නේ ඒකේ බැසගත්තා, විනිබද්ද කියන්නේ ඒකටම බද්ධ වුණා. ඒකට මේ දෙයක් කියලා පිළි අරගෙන ඉවර වෙලානේ ඔකට මම කැමතිද අකමැතිද කියන තැන දාන්න. එතකොට ඒක මම කැමති කියලා දැම්මත් මම අකමැති කියලා දැම්මත් මම යෙදිලා ඉවරයිනේ. සක්කාය දිට්ඨිය තියෙනවනේ. සක්කාය දිට්ඨි ප්‍රහාණයක් නෙවෙයිනේ. එතනනුත් පේනවා ඒක බුදු කෙනෙක් පෙන්නන දහමට කිට්ටුවකවත් නැහැ. යමක් පිළි අරන් ඒක ගැන කතා කරන එක. ඒක උපය, උපාදාන, අබිනිවේස, විනිබද්ද. බුදුරජාණන් වහන්සේ පෙන්නන දහම න උපේති. ලං වෙන්න බෑ. ලංවීම කියලා යෙදෙන්නේ නැහැ. න උපාදීයති. අල්ලා ගැනීමට කොහෙත්ම අදාළ නැහැ. ඒක තියෙනවා කච්චානගත සූත්‍රයේ. මේ පටිච්ච සමුප්පාද කෙනෙක් දැක්කොත් ඒ දැකීම තුළ න උපේති, න උපාදීයති. ලංවීමක් නැහැ. අල්ලා ගැනීමක් නැහැ. බැස ගැනීම නැහැ. බද්ධ වීම නැහැ. එතන කියනවා ඒවා ආත්ම විදිහට ඒ සැලකීමක් එන්නේ නැහැ කියන එකත්. ඔව්, තව අදහස් තියනවාද?
තෙරුවන් සරණයි ડોક્ટર අවි. මට අදහසක් කිව්වොත් දැන් අපිට ලෝකය හැම එකක්ම ප්‍රකට වෙන්නේ මම කියන පදනම මතනේ. මට රූප පේනවා, මට ශබ්ද ඇහෙනවා. එතකොට අපිට දැන් ඔක්කොම පේන්නේ මම පදනම මත. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක වැරදි කියලා. අපිට ඒක ලෝකෙට හරි. ඉතින් අපි බුදුහාමුදුරුවන් කෙරේ ශ්‍රද්ධාව තියාගෙන අපි මේක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපිට මේ ධර්මයේ දැකීම තුළින්, මේ බුදුන් දැකීම තුළින් අර අනිත්‍ය ලක්ෂණය, අනාත්මය දක්වා මේ අපිට නෙමේ ප්‍රඥාවෙන් අත්දකින්න පුළුවන්. ඒකට තමයි එතකොට අපිට ওই තියෙන ප්‍රශ්න නැති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ.
ඒ කියන්නේ කවදා හරි අවබෝධ වෙයි ඔය ප්‍රශ්නේ නැති වෙන්න.
නෑ, එහෙම නෙමෙයි. අපි ඒක විතක්ෂණය කරන්න ඕන. මේක දැන් අපිට මොකක් හරි අරමුණක් අහම මේක කොහොමද උනේ කියලා. මම අපිට තේරෙන්නේ මම එකතු මට ඇහෙනවා, මට තේරෙනවා කියලා. එතකොට අපි අර බාහිරට යන්නේ නැතුව තමා තුලට දාලා, දැන් උදාහරණයක් පදට ගත්තොත් එහෙම පෙනීම කියන එක දැන් හැට රූපයක් පේනවා කියනකොට අපි යන්නේ රූපේ පැත්තට දාලානේ. එහෙම නෙමෙයි, අර පෙනීම කියන තැන ඒක තුලින් තමයි අපි මේ විතක්ෂණය ආරම්භ කරන්න ඕනේ.
ඒ කතාව හරි. විතක්ෂණය ආරම්භ කරන්න ඕන ඒ කරුණෙන්. දැන් මේ දැන් මේක ප්‍රශ්නේ අහන්නේ ඒ දහම දකිනකොට ඇයි යමක් අනිත්‍ය නම් දුකයි කියන්නේ? දැන් ඒ ප්‍රශ්නේ අහනවනේ. දැන් ඇසනි නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍යයි කියලා උත්තරේ දුන්නාට පස්සේ ඊළඟට කියන්නේ යමක් අනිත්‍ය නම් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලානේ අහන්නේ.
එහෙමයි.
එතකොට දුක්ඛයි කියලා උත්තරේ දෙන්නේ ඇයි?
ඒකකොට ඒ දැන් විතක්ෂණය කරනකොට මේ අත්දකිනවා මේ ඒකට ලං වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඇහැ කියන එක අපි ඉස්සෙල්ලා ගත්තේ මගේ ඇහැ කියලා. එතකොට හැබැයි ඒකට ලං වෙන්න බෑ. එතකොට ඒක ඇවිල්ලා මේ අපේ ආයතන ඉක්මවා යන දැක්මක්.
දැන් ඔන්න ලං වෙන්න බෑ කියලා අවබෝධයක් ආවා කියමු. පෙළණන් ලං වුණා, ඒක අල්ලගත්තා, බැසගත්තා, එහෙම නේ ඇස කියන එක. දැන් ඔන්න පේනවා ඇස කියන කතාවට ලං වෙන්න බෑ. දැන් ඒක විද්‍යාව මතමයි. නොදන්න කම මතමයි ලැබෙන්නේ වගේ නේද? ලං වෙන්න බෑ. අර මිරිඟුව වගේ කියන්නේ. මිරිඟුව පේනකොට දැන් වතුර වගේ පේන්නේ නොදන්න කමටනේ. හැබැයි අපි එතෙන්ට ගියාට කවදාවත් වතුර ලැබෙනවද?
ලැබෙන්නේ නෑනේ.
අන්න ලං වෙන්න බෑනේ. එම නැත්තව හීනෙන් දැක්ක එකක් අපිට ලං වෙන්න බෑනේ. ඊට පස්සේ ඒක අල්ලා ගන්න බෑනේ. ඒ කරන්නේ ඒ වගේ දකින්නකොට නේද? මිරිඟුවක් වගේ දකින්නකොට
එතන මේ ડોක්ටර් අවි මිරිඟුවක් වගේ කියන්නේ දැන් උත්තර ඒ අර ඒ සිද්ධියේ සකස් වීම කියන එක අත් දකින්න ඕන. එතකොට තමයි මිරිඟුවෙන්ම දකින්නේ.
ඔව් අනහරි ඒක තමයි මම කිව්වේ. දැන් සකස් වීම කියලා ඒ දැක්කා නම් ආයේ වතුර කතාවක් එන්නෙම නෑනේ.
ඒක එහෙම තමයි.
එහෙම වතුර කියලා ලං වෙන්න බෑනේ.
බෑ.
ඒ කතාවක්
කියලා නෑනේ. බෑ කියලා බෑ කියලා එහෙම
එදීමක් නෑ. ඒක වතුර කියලා යෙදීමක් නෑනේ මිරිඟුව මිරිඟුවෙන් දැක්කන.
එහෙමයි.
එතකොට කතාවක් යෙදෙන්නේ නැති කමට තමයි ලං වෙන්න බෑ කියන්නේ.
එහෙමයි.
අනිත්‍ය කියන්නේ නේද?
අනිත්‍ය කියන්නේ.
ඔව්. එතකොට ඇයි දුකයි කියන්නේ?
දුකයි කියන්නේ ඉතින් එතකොට ලං වෙන්න බෑ ලං වෙන්න බැරි දෙයකට අපි අර එතනට අපි අපේ ගෝචරත්වයේ තියෙන්නේ මම මගේ කියලා අල්ලගෙනනේ. එතකොට දැන් එතෙන්දී ඒක ඒ සකස් වීමේ දුක ඒක ඒව ඒක පෙරපසු නොවීම සකස් වීමේ දුක දකින්නේ එතන ඇත්තටම මම කියලා මම කියන එකේ ගන්න එකේ වැරද්දම
මම කියලා ගන්න එකේ වැරද්ද ඒ දැකීම තුල තමයි ඔක දුකයි කියන්නේ නේද?
අනිත්‍ය නිසා දුකයි දුක නිසා තමයි මම කියලා ඒ දුක නිසා නැත්නම් අනිත්‍ය මත තමයි අර අනිත්‍යව තියෙන්නේ අනිත්‍ය නිසා දුකයි. එතකොට ඒක
ඇයි අනිත්‍ය නිසා දුකයි කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අනිත්‍යයි කියන්නේ නම් වෙන්නේ නැහැ නේද?
ඔව්
ලැබෙන්නේ නැහැ. කතාවක් නැහැ.
නෑ.
එතකොට ඇයි ඒකට දුකයි කිව්වේ කියන එක තමයි ප්‍රශ්නේ.
දුකයි කිව්වේ ඉතින් දැන් අපි අපේ මෝඩකමට බාරගත්තා. මොකක් හරි දෙයක් ඇත්තටම තියෙනවා කියලා. හැබැයි ඒක යථා ස්වභාවය ඒක කිසිම යෙදීමක් වෙන්නේ නැති දෙයක්. එතකොට අපේ මෝඩකම දකිනකොටම දකින්නකොටම තමයි අර අනිත්‍ය දුක කියන එක ඉතින් අපි මේ පණව ගන්නම බැරි දෙයක් පණවගෙන අපි මේ දුකක් විඳිනවා. මට ඒක
කියෙතන අපි දුකක් විඳිනවා පණව ගත්තාම නේද? තියනවා කියලා ගත්තොත්.
ඔව් එතන ඇත්තටම අපි නෙමෙයි මම කියලා ගන්න එකේ වැරද්ද දකින්න. එතකොට තේරෙනවා මේ ලෝකේ අර බොරුව.
බොරුව තේරෙනවා. දැන් අනිත්‍ය දක්නවා කියන්නේ බොරුව තේරෙනවා.
අනිත්‍ය දක්නවයි කියන්නේ බොරු. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ අල්ලන් වෙන්න බැරි දෙයක්. එකම සකස් වීමේ දුකත් එක්ක බොරුව සම්පූර්ණයෙන් තේරෙන්නේ මම කියන එකේ මේ බුදුහාමුදුරුවෝ කිව්වා.
ආයේ සකස් වීමේ දුකත් එක්ක කියලා කියනවා. දැන් මේ අහන්නේ දුකයි කියන්නේ ඇයි කියලා. සකස් වීම දුකයි කියන්නේ ඇයි?
අර බොරුවක්නේ අපිට. අපි දැන් ඒ කියන්නේ අපි දැන් අල්ලගෙන ඉන්නේ අපි ඒ කියන්නේ සකස් මේ ඒ කියන්නේ අර සකස් වෙන තැනම නිරෝධ වෙන දෙයක් අපි අපි එතනට මම කියලා පැනලා අපේ ඒ වගේ අල්ලගෙන අපි මේ ලෝකයක් හදාගෙන දුක් විඳිනවා. එතකොට ඒක ඒ බොරු
වෙලා කියපු ටික හරි සකස් වෙන තැනම නිරෝධ වෙනවා කිව්වොත් ආයේ අනිත් පැත්තට යන්න පුළුවන්.
නෑ නෑ මම කිව්වේ එතන දෙය සකස් වෙලා දෙයක් වෙනවා නෙමෙයි. ඒ සකස් වීමම දුක. සකස් වීමම නිරෝධය.
සකස් වීමම විය නොහැක්කක් නේද?
හරි යන්නේ එන්නේ ඒක. ඒක අපෝ දෙයක් වෙලා චුට්ටක්වත් දශමයක්වත් දෙයක් වෙනවා නෙමෙයි.
ඔව්. එතකොට ඒ නිරෝධය නිරෝධය නම් එතන කතාවක් එන්න බෑනේ.
ඒක තමයි. කතාවක් පොඩ්ඩක්වත් එන්න බෑ.
ඔව්. එතකොට දැන් ප්‍රශ්නේ තමයි ඇයි ඕකට දුකයි කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් අනිත්‍ය මෙතන මේ දහමේ තේරුම් ගන්න අනිත්‍ය නොදන්න කෙනාට දුක ගැන අවබෝධයක් නැහැ.
නෑ.
ඒක පැහැදිලි නේද? ඔව්.
ડોક્ટર રવિ ડક කතා කරන්න පුළුවන්ද?
ආ, yes.
මම ටිකක් ඔක විමසුවා මම දැන් හරිද කියලා අදහසක් එකතු කරන්නම්. දැන් මම මේ අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන තේරුම් ගන්න මහන්සි ගන්නකොට මම ඇසීම කියන එක විතරක් අරගෙන මම එතන විග්‍රහයක් කරගත්තා. ඇසීම කියන එක අද්දක දැක. ඇසීම කියන එක තියෙනවා. හැබැයි ඒ වෙලාවෙම ඇසීම කියන එක නැත් කියන අන්තයෙන් තමයි ඇසීම කියන එක ඉපදෙන්නේ. එතකොට අපි මුලවටම ගියොත් මේ ඇත නැත කියන අන්ත දෙක අපි දන්නේ නැහැ බුදුආමිතුන් කියනසම් අපිට ඕන මේ දේවල් මෙච්ච කරගෙන සැපක් මෙදෙන්න. හැබැයි ඇත නැත අන්ත දෙක නැතුව ඔය බේස් එක මොකද කියන්නේ එතන හට ගන්න හැටි නැති වෙන හැටි දැනගත්තම එතන අපි අල්ලන්න බැරි උපාදාන වෙන්න බැරි එතන අනිත්‍ය ස්වභාවයම ඉස්මතු වෙනවා. එතකොට කොච්චර ලෝකයට කිව්වත් මේක නිත්‍යයි මේක සුඛයි කියලා බේස් එකේ තියෙන අනිත්‍ය ස්වභාවයමයි. එතන අපි අනිත්‍ය ස්වභාවය හරියටම ওই විදිහට විග්‍රහ කළ මේක ආයතන වලින් බලන්න බෑ. මේ ප්‍රඥාවට ගෝචර වෙන්න ඕන. එහෙම කරොත් අපි මෙච්චර කලක් රැවටිලා හිටියේ නිත්‍ය ස්වභාවයට. දැන් ඒක යටටම ගිහිල්ලා බැලුවොත් කියනවා එතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඉතින් ඕක මම තේරුම් ගත්තා. ඒක අත්දකිනකොට මට තේරුණා අර උපය උපාදාන විනිබද්ද අභිනිවේශ ඒකක්වත් කරන්න බෑ කියලා. ඊට පස්සේ තේරුණා මේක ඇස්සේ මම දුකක් විඳින්නේ නෑ කියලා. එතකොට මම හිතුවා මේක හිතුවා විතරයි. මම හිතුවා මෙතන මම පිහිටන්න ගත්තොත් මේ බැරි බරද මම පිහිටන්න හදනවා අල්ල ගන්න හදනවා ඒක කරන්න බෑ. අන්න ඒ නිසා දුකයි. එතකොට අනිත්‍ය ස්වභාවයේ ඉස්මතු වෙනකොට අර විපස්සනාවෙන් මිදෙනවා මම. අර සුඛ දුක් සුත් අර දුක අර තියෙන විපල්ලාස හතරක් ඒ හතරෙන්ම මිදෙන්න පුළුවන් තැනකට යන්න පුළුවන්. ඒකයි මට ඒක
අනතන් තමයි. දැන් ඒ දැන් විපල්ලාස වලින් මිදෙනවා කිව්වට දැන් විපල්ලාස වල නම් තියන්නේ ඇත්තටම දුක් දෙයි සැපයි කියලා ගන්න එක. මේ විපල්ලාසේ සත්‍යය ඉන්න විපල්ලාසේ තමයි දුක් දෙයි සැපයි කියන තැන. සතර විපල්ලාස වල අනිත්‍යේ නිට්ඨ සංඥාවෙන් දුකේ සුඛ සංඥාවෙන් නේද? ඔය දහම දැක්කේ නැත්නම් මතක තියාගන්න අනිත්‍යේ සුඛ සංඥාවෙන් සපයි කියන එක.
එහෙමයි.
දැන් දිනුත් ගන්න
ඕනේ කතා කරන්න ඕනේ දැනට
මම දැක්ක කෙනාට තමයි දුක්ඛේ ඥානං කියලා එකක් මේක දුක නෙමෙයි ඒ ඥාන ඒ ඥානය ඥානයත් එක්ක කතාවක් ඔය දුක්ඛේ දුක්ඛාරය සත්‍ය කියන පැත්ත ඒ කෙනෙකුට හම්බ වෙන දුක ගැන නෙවෙයි කියන්නේ ඒක අපිට දැන් පැහැදිලි ඇති මේ කතා කරනකොට ගොඩක් අයට මට හම්බ වුණේ වෙන දුක නෙවෙයි ඔය පුද්ගලයාට අදාළ දුක නෙවෙයි මම කැමති දා කැමති කියන එක මත දුක නෙවෙයි ඒත් ඒ හැබැයි විපල්ලාසෙත් තියෙන්නේ අපි ඉන්නේ සුඛ සංඥාවයි කියලා ඒත් මේ දහම දැක්මත් එකයි දුක අවබෝධ වෙන්න ඕන එතන අනිත්‍ය දන්න කෙනාටයි දුක කතා කරන්න පුළුවන් නොදන්න කෙනාට නෙවෙයි
සෙතුක්ක් එකතු කරන්නද පොඩ්ඩක් ඔතනට අර දුක කියනකොට අපිට ලෝකේ පේන්නේ විපරිණාම දුක්ඛයයි දුක්ඛ දුක්ඛයයි හැබැයි ওই අනිත්‍ය දකිනකොට තේරෙන්නේ සකස් වීමේ දුක එහෙම නැත්නම් සංඛාර දුක්ඛය ඒක තේරෙන්නේ ප්‍රඥාවට ඒක තමයි ඒක දැක්කොත් තමයි ওই දුක්ඛ 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 මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන ඥානෙ එන්නේ
අනේ ඒක තමයි දැන් මේ ප්‍රශ්න කරන්නේ දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ඒකනේ
අදලක ඒක තමයි අනිත් දෙක නෙමෙයි
අනිත්‍ය දැක්මත් එක්ක තමයි දුක දුක විදිහට අවබෝධ වෙන්නේ
ඒ කියන්නේ සංඛාර දුකත් ඒ එක්කම දකිනවා
සංඛාර දුක තමයි දැන් අනිත්‍ය දක්නවා කියන්නේ සංඛාර සකස් වෙන බව දකිනවනේ සංස්කරණය
එහෙමයි
එහෙමයි ඒකට ඒක ප්‍රඥාවේ භාවිතයක් නිසා සාමාන්‍ය කෙනෙකුට සංසාර සකස් වෙනවා කියන එක දකින්න බෑනේ සමුදේ නං කියන එක නෑනේ
ඔව්
ඔව් දැන් මේ ඒ එතනම ගැටලුව තමයි දැන් සමුදේ දැක්කනම් සකස් වෙන බව දැක්කනම් ඒ කියන්නේ යථාභූත ස්වභාවය දැක්කනම් ඇයි දැන් මේ ප්‍රශ්නේ එන්නේ ඉතින් දැක්කනම් දුක දුරු වෙන්න ඕනනේ ඇයි ඒකට දුකයි කියන්නේ දැක්ක එක නම් දුකයි කියන එක සාධාරණයිනේ.
එතකොට වෙන්නේ දකින කෙනයි නොදකින කෙනයි ඒක වෙන්නේ එතන කෝණේ වෙනසක් වෙන්නේ. ඒ ඇතුළෙන් තේරෙනවා මේක අර බලපිටින් බලනකොට එකමයි හැබැයි ඇතුළේ යාගේ නුවණක් මේ ඒක අර ප්‍රඥාවෙන් අර ඇස් දැන් උදාහරණයක් ගත්තොත් ඇසීම කනට ශබ්දයක් ඇහෙනවා කියනකොට ශබ්දේ පැත්තට නෙමෙයි ඇසීම කියන එක විනිවිද ඒක කඩාගෙන ප්‍රඥාවෙන් දකින්න ඕන මේ අර දුක කියන ස්වභාවය. එතකොට ඒක ඇවිල්ලා නුවණක් හැබැයි නිකම් කෙනෙකුත් ඒක දකිනකොට පිටින් එයාට ඇත්තම වෙලා. හැබැයි අරයට ඒක මේ තියෙන්නේ හට ගන්න බව. අරයට නිත්‍යම වෙලා. එතකොට ඒ එතන ලොකු අර වෙනසක්
තියෙනවා. අනේ බලන්න මේ නුවණ තියෙන කෙනාට මේ හට ගන්න හැටි පේනවා කියන්නේ රැවටුණ කෙනා ඉන්න තත්ත්වෙත් පේනවා නේ.
ඔව්.
කලින් හිතියේ මෙහෙමයි කියලා පේනවා මේ දහම දකින්න කලින්. සත්වභාවය මේකයි කියලා පේනවා. දැන් මම ඕක අර බල්ලගේ උපමාවෙන් ගත්තොත් දැන් අපිට පේනවා බල්ලා රැවටෙන හැටි. මේ සකස් වතුරේ බල්ලෙක් හදන බව. ඒක නොදන්න කමටයි කරන්නේ කියලා පේනවා නුවණ. ඒ හැදෙන හැටි පේනවා. පේනවා කියන්නේ හැට නෙමෙයි අර නුවණටනේ. ප්‍රඥාවටනේ.
නුවණට පේන.
සකස් වෙන හැටි. දැන් මිරිඟුව සකස් වෙන හැටි පේනවා. දැන් චිත්‍රපටිය සකස් වෙන හැටි පේනවා. හීනය සකස් වෙන හැටි පේනවා. මේ සකස් කරන්නේ මෙහෙමයි කියලා චිත්‍රපටිය හදන්නේ මෙහෙමයි කියලා පේනවා. අර මේ චිත්‍රපටිය නිර්මාණය කරන කෙනා හොඳටම දන්නවනේ මේක මෙහෙමයි හැදුවේ කියලා. අර සෙල්ලම් බඩු ටිකක් අරගෙන ඒවා ගිනි ගන්නවා. එක ප්‍රොජෙක්ට් කරලා ඇත්ත ඒවා වගේ සකස් කරනවා නේද? බිල්ඩින් එකක් ගිනි ගන්නවා.
සමාවෙන්න ඒ කියන්නේ එතන සිතුවිල්ලකින් නෙමෙයි ඒක ඇවිල්ලා මේ නුවණක්
ඔව්
දැක්මක්
ඔව් ඔව් හිතලා කියනවා නෙවෙයි හිතෙන්නේ මේ එක දැන් අපිට වතුරේ බල්ලා හැදෙන හැටි හිත හිතා බලන්න ඕනේ නෑනේ. ඒකද ඒක නුවණින්ම තියනවනේ ඒක. නේද?
එහෙමයි.
ඒ දැක්මටනේ අනිත්‍යයේ දැක්ම කියන්න වෙන්නේ.
එහෙමයි.
ඒ කතාවකට යන්නම බෑනේ යමක් කරලා කතාවකට යන්නම බෑනේ. හිතන්නෙම නෑනේ අර ලං වෙන්න බෑ කියන්නේ ඒකයි.
ඔව්.
මේ දැක්ම කියන යෙදෙන වචන න උපේති. න උපාදීයති.
උපාදීයති.
ඔව්. ඒ කියන්නේ න කියන්නේ වෙන්නේ නෑ නෙමෙයි. විය නොහැකි.
එතනයි.
ඒ කතාව යෙදෙන්නේ නෑ. ලං වීම කියන කතාව යෙදෙන්නේ නෑ.
යෙදෙන්නේ නෑ.
ද කතාව යෙදෙන්න විදිහක් අර ඇත කියන එක යෙදෙන්න විදිහක් නැත කියන එක යෙදෙන්න විදිහක් නැහැ කියනකොට අර ඒක නැහැ කියනකට වඩා ඒ මුළු එකම ඉක්මවා යන අදාළ නැහැ
මුලින්ම දැක්ක නිසා
ඔව් ඒක තමයි ඔය දැන් අපි කියන විදිහට අනිත්‍යයේ නියම දැක්ම නේද ඒ කියන්නේ ඕක තමයි සංකත බව දැක්ම සංකත බව අකස් වීම බව ඒක ප්‍රඥාවේ භාවිතයක්. හිතන එකක් නෙවෙයි.
නෙමෙයි.
ප්‍රඥාවේ අප්‍රමත්ත. ප්‍රඥා අප්‍රමත්තස්ස. අර සතර අදිෂ්ඨානේ පළවෙනි එක නේ.
එහෙමයි.
කොට නොය දැක්ම තියන කෙනාටයි කියන්නේ දුක්ඛේ ඥානං කියලා. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං ඒ කියන්නේ ධර්මය කියලා දැක්ක කෙනා ඒ කියන්නේ කෙනා කියන කතාව නෙමෙයි ඒ දැක්ම ප්‍රඥාවේ භාවිතය
එහෙමයි
දැන් ඒ සත්‍යය තමයි ආරක්ෂා කරන්නේ හරි අමන්ට ඕන මේ කතාවක් නෙමෙයි අමාගේ දීමන් නෙමෙයි මේ සත්‍යය
සත්‍ය
පච්චමනු රක්කන ප්‍රඥා අප්‍රමත්තස්ස සත්‍යම රක්කන නේද ඊළඟට මොකද්ද අනිත් අදිෂ්ඨාන චාගමනුබ්‍රූහි චාගෙත් ඒ උපරිමේ දැන් ඒක ලං වෙන්නම දෙයක් කියන්නම යෙදීමක්ම නැහෙනි
නෑ අත්තරින් බලෙන් ඕනේ අත්හැරෙනවා
අන්න හරි ඒ කියන්නේ අත්තරින් දෙයක් කියලා කතාවට එන්නේ නැහැ දන් දෙන්න දෙයක් කියලා කතාවට එන්නේ නැහැ නේද?
එහෙමයි.
මම පටිනිස්සන්නේ නේද? දොස්තර නම් මේ වැඩියෙන් එළිය දෙන්නේ.
නැහැ, ඔය කතාවම තමයි ඉතින් පටිනිස්සද්ද කියන්නේ. ඉස්සරණේ කියන්නේ ඕක. හරි. ඒකට තියෙන දේ දන් දීමක් නෙමෙයි, තියෙන දේ අතහැරීමක් නෙමෙයි. තියනවා කියන මට්ටමම අතහැරේ. තියනවා කියන මට්ටමටම යන්න බෑ. ලංවීමම වෙන්නේ නැහැ. ඒකනේ නියම සම්පෙන්දීම කියන්නේ.
ඒකයි කිමයි.
සම්පෙන්දීමේ උපසම. හික්මීම. සම්සින්දීමේ හික්මීම තියෙන්නේ දැන්. තියෙන දෙයට මොකක් හරි කරලා හික්මනව නෙමෙයි. සම්සින්දීමේ හික්මීම. හරි. ඒක නොවනව නම් හික්මීම නෙවෙයි. තව විදියට කිව්වොත්. ලං වෙනව නම් ඒක කරන්න පුළුවන් නම් ඒක සම්සින්දීම නෙවෙයි කියලා පේනවනේ.
ඔව් එතකොට අපි ඒ සංසිඳෙන්නේ නැත්තේ අපි අර දේවල් පස්සේ ගිහිල්ලා ලෝකෙ හදනවා නะ අපි ඒ තියෙන දේ නැති කරන්න හදනවා
නะ අනහ ඒකට අවිද්‍යාව මතමයි ලං වුණා නะ
එහෙමයි
නේද අල්ලගත්තන දැන් අන්න ඒ අන්ත පිරිසිඳ දැකීම කියන එකත් පේනවා එතකොට නේද
නුවණට
ඩොක්ටර් රවි එතකොට ඇසීම කියන මූල ධර්මයට ගියාම එතනත් අවිද්‍යාව බේස්සනා නේද කියලා තේරෙනවා නේද?
ඇසීම කියන එකද?
ඔව් ඇසීම දැකීම දැනීම දැනගැනීම ඒ ඔක්කොම ටික අවිද්‍යාව මත පදනම් වෙච්ච දෙයක් කියලා තේරුම් නේද?
ඔය හතරම ඒකත් අපි යමක් වෙලානේ ඇසීම කියලා යමක් අපිට තියෙනවා. කතා කරන්න පුළුවන්. ඉතින් ලං වෙලා ඉබසගෙන ඉන්නේ අපිනිමේස. ඔව්. ඉබසගෙන ඒකේ බැඳිලා. අසීම බොරුයි කියන එක නිවේයි වෙන්න ඕනේ. එතකොට බැඳිලා ඉවරයි, ලං වෙලා ඉවරයි. ඒකම නේ ලෝකේ. දැන් කෝ දැන් කෝ හික්මීමක් තියෙනවද? දැන් සංසිඳීමේ හික්මීමක්?
එතන
නෑනේ. අන්න ඔන්න ඕක දකින්නකොට පේනවා. ඇයි දිත්තේ දිත්තේ මත්තන් කියලා හික්මෙන්න කිව්වේ. සේනම් බාහිය මෙසේ හික්මෙන්න කියලානේ කියන්නේ දිත්තේ දිත්තේ මත්තන් බව විශ්සතිය. සේනම් මාළුගේ පුත්ත මෙසේ හික්මෙන්නනේ කියන්නේ. ඔන්න ඔන්න ඔතෙන්දි පොඩි දැක්වක් එන්න පුළුවන්. මොකද්ද මේ දිත්තේ දිත්තේ මත්තන් කියන්නේ? එතකොට දැක්ක කතාවක් ගෑවෙන්නවත් බෑ ඔය හික්මීමේදී. සංසිඳීමේ හික්මීම.
වර්ණ රූපයක් තපෝසි
වෙනවා. කිසිම වර්ණ රූපයක කතාවක්වත් ඇහැක කතාවක්වත්. යෙදෙන්නම බෑනේ නේ. සංසිඳීමේ හික්මීම කියන්නේ. හරිය ගැඹුරුයි. මේ දැක්මට ආවෙ නැත්නම් එහෙම කතාවක්වත් කරන්න බෑ කියන කිසිම අදහසක් කිසිවටවත් එන්නේ නැහැ. දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියන්නේ ඒකයි. අපේ අදහසකට ගලපනවා මිසක් මේ කියන්නේ කොච්චර ගැඹුරක්ද කියලා හිතා ගන්නවත් බැහැ. බුදුදහමේ හික්මීම. දැන් උතනින් පෙයි බුදුදහමේ සීලය කියන එක මොන වගේද කියලා. මම රකින්න සීලයත් එතකොට.
නෑ.
නිවන පිණිස. ප්‍රාතිමෝක්ෂ සීලය. මෝක්ෂය පිණිස නිවන පිණිස සීලය. දැන් මේ බලෙන් රකින්න සීලයක් නෙමෙයි. ඔක දැක්ම තුල යෙදෙනවා එක.
ආතිමෝක්ෂ සංවරය.
ඒකට ඒ නිවන පිණිස පවතින සීලය කියන එක දැන් සෝවාන් පුද්ගලයාට තියෙන්නේ සිල් රකින්න එකක් නෙමෙයි. සෝවාන් වෙන්න කලින් සිල් රකින්නේ මම සෝවාන් වෙන්න. බයට උද්ගලය කරන්නේ. දැන් ඒකයි සෝවාන් වෙනකොට සීලබ්බත පරාමාසය කැඩෙනවා කියන්නේ. එතකන් සීලබ්බත පරාමාසය තියෙනවා සංයෝජන. හරි? ඔය දැක්ම එනකන් සීලබ්බත පරාමාසය ඉන්නේ. දැන් මේක සිල් රකින්නා නෙමෙයි. ඒ සංසිඳීම තුල, ඒ දැක්ම තුල. හරි? ඒ ප්‍රඥාවේ භාවිතය තුල ඒකම වෙනම සීලයක් මේක නේද? ඒක නොවුනොත් ඉක්මුණා නෙමෙයිනේ. ඔය දැක්ම නොයදුනොත් ඉක්මුණා කියන්න පුළුවන්. ඔය ප්‍රඥාවේ භාවිතය නොවන වෙලාවට ඉක්මුණා කියන්න පුළුවන්. අපි දැක්ම ආවා කියමුකෝ. හැබැයි අපේ සිහිය නැත්තම් පරණ තත්ත්වෙනේ.
ඒක ඉක්මنده බෑ.
අන්න එතකොට පේනවා නේද එසේ නම් වාහිය මෙසේ හික්මෙන්න කියේ දැක්ම තියෙන කෙනාටයි කියලා. ඔන්න ඕක දන්නවනේ. එහෙනම් මාළුන්ගේ පුත්ත මෙහෙම හික්මෙන්න. හරි. මාළුන්ගේ පුත්තගෙන් ඉස්සෙල්ලා අහන්නේ මොකද්ද? යං චක්කු විඤ්ඤාය රූපයක් තියනවා නම් ඇසෙන් දත යුතු රූපයක් ගැන හරි මේ ගැන මොකද හිතන්නේ මාළුන්ගේ පුත්ත? ඔය දැන් දකින්න පුළුවන්. අතීතේ දැකලා තියෙනවද? අනාගතේ දකින්න ලැබෙයිද? කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්නවත් පුළුවන්. දැන් තේරෙනවද ඔය දැක්ම එක්ක ඔය ප්‍රශ්න ටික අහනකොට? බැහැනේ නේද? දැන් දකින්නත් බැහැනේ. වතුරේ බල්ලා දැන් අපිට S2 ගෙන් දකින්න පුළුවන්. දැන් දකින හීනේ S2 ඇරලා බලන්න පුළුවන්. කියන්නේ දැන් දකින්න පුළුවන්. එතකොට දැන් මාත් ලඟ වෙන්න. ඔව්. කතාවම නිකන් හිස්නේ.
එතකොට ડોක්ටර් හරි ප්‍රශ්නයක් ඇහුවොත් තමයි වෙන්නේ. එතන අපි හරියටම දකිනව නේද සාස්වතයයි උච්ඡේදයයි.
හරියට හරි. ඒ ඒක තමයි අන්ත දකිනවා කියන්නේ. අන්ත දකිනවා මැද තැවරෙන්න විදිහකුත් නැේද? එත නැත අන්ත දෙක හරියටම දකිනවා. දකිනවා කියන්නේ ආයේ ඇත කියලා කතාවකට යන්න බෑ. නැත කියලා කතාවකට යන්න බෑ. ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්මඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ථිත. මේ ලෝකේ ඇත කියලා කතාවක් තිබුණා නම් යෙදුණා නම් ස්ථාන හෝති අන්න ඒක යෙදෙන්නේ නැහැ. ඇත කියන කතාව යෙදෙන්නේ නැහැ. ඔව්. ලෝක නිරෝධං කෝකච්ඡාන යත භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ. එතකොට තමයි යාලෝකේ අත්තික මේ ලෝකේ ඇත කියලා මොනවා හරි කතාවක් තිබුණා නම් අන්න ඒක යෙදෙන්නේ නැහැ. ස්ථාන හෝති. න හෝති. නැත කියලා කියන්න බෑ නෙමෙයි. නැත කියන කතාවම ඉක්මවනවා. සානහෝ යෙදෙන්නේ. ඒ නැත කියන එකට අදහසක් දෙන්න බැරි වෙනවා. තේරුණා. එයාගේ ලෝක ලෝක නිරෝධං. ලෝක නිරෝධය දකිනකොට ඇත කියන කතාව සානහෝ තියෙක යෙදෙන්නේ නැහැ. පේනවාද? ඒ අන්ත දකින්නවා කියන්නේ ඒක ඉක්මවනවා. ඒ යෙදෙන්නේ නැහැ. දැන් ලං වෙන්න බෑ. බැස ගන්න බෑ. අත කියන කතාවට ලං වෙන්න බෑ. නැත කියන කතාවට ලං වෙන්න බෑ.
ඇත්තටම වෙන වචනකින් කිව්වොත් ඔතන උපාදාන සම්පූර්ණයෙන්ම නැති වෙන තැන.
ඔව්.
උපාදානයේ දෙන අත්කතන ඔය හතරම උපාදානය බෙදතරයි. උපාදාන නිවේත නිබද්ද කියන හතරම උපාදානය විස්තර කරන්නද කියලා තියෙනවා.
ඒක උපාදානය ලං වෙන්න බෑ නෙමෙයි. දැන් එතෙන්දී මෙහෙම හිතන්නකො. දැන් එතෙන්දී රහතන් වහන්සේ මෙහෙමයි කියලා කතාවක් ඇයිද?
නැහැනේ.
එන්න බෑ. වහන්සේ කියද්දිත් අපි ලං වීමක් කෙනෙක් හදාගත්තා.
ඔව්.
අන්නේ සතහනවත් ඒකවත් පිටින්න්නේ නෑනේ. ඔව්.
එහෙමයි.
නිවන මේ වගේ කියලා කතාවක් දැන් කරන්න පුළුවන්.
බෑ.
නිවන කියන්නේ යමක්. මට ලැබුණා යමක්. රහතන් වහන්සේ කියන්නේ යමක්. මට ලැබුණා රහතන් වහන්සේ.
යමක් දෙයක් කරගෙන.
අන්න හරි. දැන් ඔන්න ඔය ඒකයි මේ මාර්ගය ඔය දැක්ම එක්ක මාර්ග කෘත්‍ය කියන්නේ අර කතාවන් කතාවක් එන්න විදිහක් කතා කළා නම් හැබැයි ලෝකයාට මේක කියන්න වෙනවනේ. කවුරු හරි ඇහුවොත් එතකොට රහතන් වහන්සේ කොහොමද? අන්න දැන් රහත් භාවය ගැන ලෝකෙ පැත්තෙන් කතා කරන්න වෙනවා. ඊතර වෙන දර්ශනයේ කතාවක් අදාළ නැහැ. බැයි ලෝකේ පැත්තෙන් ඉතින් වචන ටිකක් දාන්න වෙනවා නේද? ඉදර වෙන පැත්තෙන් ඒක කියවිල්ලක් විතරයි. වචන වලට කිසිම අර්ථයක් නැහැ. ඉතින් නිවන කොහොමද වචන වලට දාන්නේ? ඒ වුණාට ලෝකයාට කියන්න ඕනේ නේද? ලෝකේ පැත්තෙන්. ඔන්න ඔය ලෝකේ පැත්තෙන් කියන එකයි මාර්ග කෘත්‍ය. එහෙම නැත්තම් මෙන්න මේ සත්‍ය දර්ශනය කියන එකයි දෙක. ඒ කියන්නේ කතා කරන විදිහ දෙක. ඒක දන්න කෙනාට ඒ කතාවක් නැහැ. එයා කෘත්‍ය විතරයි. හරි. අනේ ඒ සේක දැක්මත් එක්කයි ඒකයි සතර ඥානයත් එක්ක මේ එන කතාවයි ওই ඥානෙ නැති අයට තියෙන කතාවයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් මුලින්ම කතා කරන්නේ ඔය දැක්ම තියෙන කෙනාට නෙමෙයිනේ. ඒකට ලෝකේ ඉන්න මට්ටමෙන් එයාට තීරණ මට්ටමෙන් මේක විස්තර කරන්නත් වෙනවා. ඒකට මොකක් හරි විදිහකට කියන්නත් වෙනවනේ. හැබැයි ඒ කීම කියවිල්ලක් විතරයි දැක්මට වෙනකොට. ඒවට අදාළ දේවල් තියෙනව නෙවෙයි. වෙනවද අර දම්මගේ දරුවා මිරිඟු දැල්ලේ පීනනවා වගේ කියලා කියන්න පුළුවන්.
ડોક્ટર සමා වෙන ගොඩක් සමා වෙන මට ඇති වුණු ප්‍රශ්නය දැන් ડોક્ટર දැන් මිරිඟු ජලයේ පීනනවා කියනවා. ඒක කියන්නේ විඥාණයෙන්ද නැත්නම් ඒක කොහොමද වෙන්නේ? දැන්
ඒක දෙන්නෙකුට දෙවිදිහක්. ඔය වචන දෙක කෙනෙකුට තේරුමක් තියෙනවා. ඒ දන්න කෙනෙක් ලං වෙන්න දෙයක් අහුවෙන්නේ.
එතකොට ඔව් ડોක්ටර් එතකොට හරි දැන් මේ දෙකම කියන්නේ විඥාණයෙන්ද? මෙහෙම දෙයක් තියෙනවා කියන්නේත් මෙහෙම දෙයක් නැහැ කියන්නේත්. ඒ කියන්නේ මෙහෙම එළියේ දෙයක් නැහැ කියන්නේත් විඥාණයෙන්ද නැත්නම් අපිට වෙන මොකක් හරි එකකින්ද?
ඒක විඥාණයෙන් වෙන්නත් පුළුවන් දැක්මෙන් වෙන්නත් පුළුවන්. ඒක ඒක තමයි මේ පුද්ගලයාගේ මානසිකත්වය අනුව.
දැන් ડોක්ටර් එතකොට දැන් මේක ඔක්කොම එන්නේ විඥාණයෙන් වෙන්න ඕනේ කියලා මට පෞද්ගලිකව ඇහෙන්නේ. එහෙනම් ඉතින් මේ ටික වෙන්නේ
ඒ ඔබතුමිය කියන්නේ ඒක එක පැත්තක් ලෝකෙට ආයි
දැන් මට ඕක විශ්වාස කරන්නම සමා වෙන්න මට දැන් ඒක ඇයි එහෙනම් මේකම මෙයාම නෙමෙයි අනිත් පැත්තට මට මේ කියන්නේ කියලා මට දැන් හැමලම
නෑ ඔය මන් දැන් කියන දෙපැත්ත පේනවාද ඔය ඔබතුමිය කතා කරන්නේ එක පැත්තක් විතර ඒ පැත්තට විඥාණය තමයි හරි
ඔව් එතකොට අනිත් පැත්ත කියන්නේ කවුද
ඒක තමයි මේ කියන්නේ ඒ පැත්ත බලන්න ඊතර වීමේ කෘත්‍යයක ඔය කතාව යෙදෙනවාද
ඔව් ඒක නෑනේ ඉතින් එහෙම වෙන්නේ නෑනේ එතකොට ඇයි එහෙනම් මේ මට දැන් හරි ලොකු ප්‍රශ්නයක් වුණා ડોක්ටර් දැන් මට ඒක නිකන් හරි
ඇයි එහෙම දැන් ඇයි එහෙම කියනකට වඩා මේ කියන එක බලන්න මේ කියන එක තේරෙනවා ලෝකෙට අයිති කතාවේදී මෙහෙම විස්තරයක් තියෙනවා හරි ඊතර වෙන කෘත්‍යයේදී ඔය දර්ශනය එක්ක මාර්ග කෘත්‍යයේ දෙනකොට ඒක කතාවක් තියෙනවා ලඟ වෙන්න බෑනේ මොකකටවත් කතාවක් නැහැනේ
ඔව් ඉතින් ඇයි එතකොට මට හිතුනේම ડોක්ටර්
මේ දෙපැත්ත හිතන්න පොඩ්ඩක්
දැන් ඒ උනාට ડોක්ටර් මට ඒ ඔක්කොම නිකන්
දැන් අපි ඔය එක පැත්තකින් හිතන හින්දා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ.
ඉතින් ડોක්ටර් අපිට එක පැත්තකින් නෙමෙයිද හැම වෙලාවෙම හිතන්න වෙන්නේ?
ඔය
ඇයි අපි තාම අවිද්‍යාවෙන්?
එහෙම තමයි. ඒ අර දර්ශනේට එනකොට තමයි දෙපැත්තම පේන්නේ. දැන් වතුරේ බල්ලා රැවටෙන හැටිත් පේනවා. ඒකේ සකස් වීමත් පේනවා කියලා දෙපැත්තක් පේනවනේ. අපිට ඇත්ත පේනවා කියන්නේ බල්ලා රැවටෙන හැටි පේන්නේ නැහැ කියන එක
නෙවෙයිනේ.
ඔය දැක්ම තියෙන කෙනාට එයාගේ මානසිකත්වයට ඒක සිද්ධ වෙන හැටිත් හොඳටම දන්නවනේ. හරියටම දන්නවා. හරි. දැන් ඔක නොදන්න කෙනා ඒක දන්නෙත්
නැහැනේ.
ඒ උපමාවේ වුණත් දැන් අපි ඒ සිද්ධිය හරියටම දන්නවනේ. දැන් ඔය ඕකේ ඇත්ත නොදැක්ක කෙනා තව සතෙක් ඉන්නා වගේම ඔය අතරමැද්දේ හරි. එතකොට එයාට එන්නේ වෙන විස්තරයක්. එතකොට මෙන්න මේ දර්ශනේට ආපු කෙනා කියන්නේ අනිත් අයට සමාන කරන්න බෑ. මේ බුදු කෙනෙක් පෙන්නන දේ දන්න දන්න විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි ඉන්නේ දන්න මට්ටම. දකින්න මට්ටම තම කියනකොට හරි දකින්න මට්ටම කියනකොට ඒක අර ප්‍රඥාව එක්ක කතාවක් නේ يعني අර දුක්ඛේ ඥානං කියන මට්ටම ඒකයි හිතලා බලලා මේක දුකයි කියන කතාවක් නෙමෙයි ඒ ඥානය කියන එක ඒකට අන්න ඒකෙදි බලන්න මේ මොන වගේ දැක්මක්ද දැන් ඒ ඥානයේදී එයා දකිනවා රැවටීම වෙන හැටි රැවටීමේ නොරැවටීම කියන දෙපැත්තම පේනවා එකයි දැන් දුක්ඛේ ඥානං සමුදය ඥානං විතරක් නෙමෙයි නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන දෙකත් එතනම ඒ දෙපැත්තක් අපි බලමු ලෝකයයි ලෝක සමුදයයි කියලා එක පැත්තකින් කියනවා තව පැත්තකින් කියනවා නිරෝධයයි මාර්ගයයි කියලා. ඒ ඔය දෙක එකක් වෙන්නේ කොහොමද? ලෝකයයි ලෝක සමුදයයි කියනකොට මේ ලෝකෙයි ලෝකය දෙන හැටි නේ. ඒකම වෙන්නේ කොහොමද? නිරෝධයයි මාර්ගය පුළුවන්ද වෙන්නේ?
පෑන්.
ඔව් බැරි වුණාට එහෙම වෙනවා. ඥාන හතරව එකට පෙරපසු නොවි සම්මාදිට්ඨිය කියන්නේ. ඥාන දෙකකට සම්මාදිට්ඨිය කියන්නේ නැහැ. නේද? දෙන හැටි දන්නවා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ
නැහැ
නේ. ආ. නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඔය හතරටමනේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ළඟට කියනවා මේ හතරේ එකක් හරි අනිත් ඒවා නැතුව යෙදෙන්න බෑ. දැන් අපිට ඕක ලෝකෙට අයිති පැත්තකින් කතා කළොත් දෙපැත්තක් නේද? එක පැත්තක් මේ ලෝකෙයි ලෝකෙයි හැදෙන හැටි. නිකන් ලෝකෙට අහු වෙලා වගේ නේද ඒකට?
ඇත්තටම ලෝකෙට අහු වෙලා වගේ කියලා මට ඇයි ඇයි එහෙනම් මේකත් ලෝකෙට අහු වෙච්ච දෙයක් නේ කියලා එහෙම හිතුණා. එතකොට හරිනම් කතා කරන්නම දෙයක් නැහැ නේ ડોක්ටර් එතකොට.
අනේ ඒකට කියනවා මාර්ග භාවිතය කියලා, මාර්ග කෘත්‍යය. ඒ කියන්නේ ඔය ඥානේ තියෙන කෙනාගේ කෘත්‍යය කියන එක තියනවානේ. මාර්ග කෘත්‍යයේදී කතාවක් එන්න විදිහක්
නැහැ.
ලඟ වෙන්න බැයි නෑ. ඉතින් මොනවද කතා කරන්නේ? හැබැයි දැන් සේක පුද්ගලයාට පංච උපාදානස්කන්ධේ නැද්ද? මම කියන හැඟීම නැද්ද? දෙයක් කියන කතාව නැද්ද? දැකීම නැද්ද? පෙනීම නැද්ද? නේද? ඇහෙන්නේ නැද්ද?
දැනෙන්නේ?
දැනගන්නේ නැද්ද? සේක භාවයට ඒ ටික යෙදෙනවා. යෙදුනට ප්‍රඥාවේ භාවිතය වෙන්නත් පුළුවන්, නොවීම වෙන්නත් පුළුවන් නේද? එයාට ප්‍රඥාවේ භාවිතය කියන්නේ සිහිය, එළඹ සිටි සිහිය. සිහිය එයා සිහියක් පැවැත්වුවොත් ඕක නොදන්න කෙනා පවත්වන සිහියයි මේ සිහියයි වෙනසක් තියනවා නේද? දැක්ම තියෙන කෙනාගේ සිහිය පිහිටනවා කියන්නේ කිසිම කතාවක් එන්න විදිහක් නැහැ. ඇයි? ප්‍රඥාව එක්ක යෙදෙන සිහියනේ. හරි.
හරි ડોක්ටර්. හරි.
අන්න ඒකට
ડોක්ටර් නෑ. දැන් මට නිකන් තුනේම මේ විඤ්ඤාණයම දෙපැත්ත පෙන්නනවා කියලා. ඒ කියන්නේ මෙහෙම දෙයක්ත් පෙන්නනවා, එළිය තියෙන එළිය නෙමෙයි තියෙන්නේ කියලාත් පෙන්නනවා. ඊට පස්සේ කියනවා ඊළඟට අර මේ මෙහෙම දෙයක් මේකෙන් ප්‍රඥාවෙන් මෙහෙම එළියට යන්න පුළුවන් කියන එකකුත් පෙන්නනවා කියලා.
බල ප්‍රඥාවේ භාවිතයේදී එළිය කියන කතාවකට ලං වෙන්න බෑනේ. ප්‍රඥාවේ භාවිතයේ
ඔව් නෑ, මේ එකකටවත් ලං වෙන්න බෑ
තමයි. ඒක තුල හරි.
ඔව්.
ඒ ප්‍රඥාවේ භාවිතේ. හරි. ඒකට කියනවා අපි මාර්ග කෘත්‍යය කියලා. හැබැයි මේ මාර්ග කෘත්‍යේ නිවේයි නම් ලෝකෙට අයිති කතාවක් කියදෙනවා.
දැන් ડોක්ටර් මට ඇත්තටම මෙහෙම අහනකොට ඇයි මෙහෙම 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 කතා කරන්නේ කියලා මට ගොඩක් ප්‍රශ්නයක් එනවා. එතකොට ඇයි මේ ඒක ඇතුළෙම තියෙන ඒවා ටික?
මේ ප්‍රශ්නේ අහන්නකෝ. සිහියයි නුවණයි දෙක එකට යෙදෙනවා නම් ওই කතාව තියනවාද?
නෑ.
නුවණ නැතුව සිහිය යෙදුනත් නම් ওই කතාව තියනවානේ. ඔන්න මම දැන් අහනවා කියලා සිහිය විතරනේ, නුවණ නෙමෙයිනේ. ඔන්න දැන් මට දැනෙනවා කියන එක සිහිය විතරනේ. දැන් අර නුවණ නෑනේ. නුවණ එක්ක තමයි පේන්නේ ඔය කතාව යෙදෙන්නේ නොදන්න කමත් එක්ක. ඒ කියන්නේ මේ කතාවේදී සතර වෙන්නේ තියෙනවා. අන්න එයාට ඔක ඔය කියන කතා ටික කියවිල්ලක් විතරනේ. දැන් ඒකට මොකක් හරි ලං කරන්න පුළුවන්ද මේ වචනවල? මිරිඟු ජලයේ පීනනවා කියනකොට දැන් අපිට මොකක් හරි ලං කරන්න
මොකක්වත් ලං කරන්න බෑනේ.
අන්න ඒක ඒ මාර්ග කෘත්‍ය කියන එක. කෘත්‍ය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කෘත්‍ය ක්‍රමය කියන එකේදී කිසි කතාවක් කියෙදෙන්නේ නැහැ. අපි හැබැයි ඒ ක්‍රමයට එනකන් කතාව තියෙනවා. හරි. ඒ ක්‍රමයේදී කතාවක් නැහැ. ඒ කෘත්‍යයේදී කතාවක් නැහැ. මාර්ගේ පාරේ මාර්ගය කියන්නේ මොකක් හරි ගමනක් කියන්නනේ මාර්ගය ඕන ගමනක් යන එකත් එක්කනේ මාර්ගය කියන කතාව තියෙන්නේ අපි නිකන් දැන් පාරකට ඇවිල්ලා හිටගෙන ඉන්නකොට දැන් මාර්ගයේ ගමන් කරනවා කියන කෘත්‍ය යෙදෙන්නේ නැහෙනි
අපි මාර්ගයේ විතර
දැන් පාරට ආවා කියන කතාව අදාළ නැහැ මේ ගමන් කිරීම නැත්තම් ගමන් කිරීම එකයි මාර්ගය කියන කතාව එන්නේ. නැත්නම් නිකන් අපේ ගෙදර වෙනවනේ පාර. ඔය දැන් පාර ආයේ ඔය රේල් පාර ආයේ අර කඩදාසි.
ආපහු එතනින්ද ගෙනත් ආපහු අර ටිකම.
ඔව් එයාට මාර්ගය නෙමෙයිනේ. එයා එක තැන. එයාට ඒක ලැබ ගැනීමක්
වෙනවා.
මාර්ගය කියන එකේදී එයාට බලන්න අර කතා එකක්වත් ඔය කතාවම යෙදෙන්න විදිහක් නැහැ. මාර්ග කෘත්‍ය කියන්නේ ඊතර වෙන කෘත්‍ය. ඒ මාර්ගය කියන එක විස්තර කරන්න බෑ. ඔය මොකද්ද මාර්ගය කියලා කියා
දෙන්නේ.
ඔය කොච්චර ඇහුවත් හැමදාම අහන්නේ ඕක තමයි. අපිට ඔය දහමෙන් වැඩක් නෑ. දැන් ඔය කරන්න ඕන මොකද්ද කියන්නකෝ කියලා නේ
අහන්නේ.
ඒක කියනවා කියන්නේ බෑ. ඒක කෘත්‍ය නෙමෙයි. තේරෙනවද? කෘත්‍යයේදී කතාව නැති වෙනවා. කතාවක් එනවනම් ආයේ ලෝකෙට අහු වෙනවා.
ඔව් ලෝකෙට අහු වෙලානේ ડોක්ටර් සෙන්. එතකොට ඒ කතා කරන එක එතකොට ඒකෙන් එනවද ડોක්ටර් මේ එකක් එනවනේ?
කොයි තැනේ ඥානේ නිකන් පහළ වෙන්නේ නැහැ නේ? ඉබේ පහළ වෙන්නේ
නැහැ. ඒ ඥානය වෙනම එකක්ද ડોක්ටර් විඥානය කියන්නේ වෙන එකක්ද?
විඥාණය වැඩ කරන හැටි දකින්නේ ඥානය.
ඥානය.
විඥාණය මානසිකාරය කියන්න නම් ඥානය ඕන. හැබැයි යන්න මායාකාරය බව දැනගත්තා කියලා දැනගත්ත බව දකින්නකොට ආයේ විඥාන.
ඒක තමයි ડોක්ටර්. දැන් විඥාණයමද කියන්නේ මේක මේ මායාකාරය කියලා.
එහෙම වෙන්නත් පුළුවන් තර්කෙන් කියන තාක්ක. අපේ අදහසට ගලපලා හිතලා බලලා මෙහෙම වෙන්නේ නෑනේ. එතකොට ඒ හිතලානේ කියන්නේ.
ඔව්.
එතකොට ඒක විඥානේ.
විඥානේ.
කියන්නේ මනස මන ආයතනේ වැඩ කිරීමනේ. මනසෙන් හිතනවා කියන එකනේ. දැන් ප්‍රඥාවේ භාවිතය කියන්නේ මනසෙන් හිතන කතාවත් ඉක්මවල යන දැක්මක්. මනෝ විඥානේ ඉක්මවල යන දැක්මක්. හරි.
ඒ කියන්නේ ડોක්ටර් ඒක ඉබේ සිදු වෙන දෙයක් නේ.
ඔය එහෙම වචනයක් දාන්න බෑ ඉක්මවා යෑමේදී. දැන් වචනයක් දාන්න ගියත් ලඟ වෙනවනේ ආයි.
ලඟ වෙනවා.
ඒ කෘත්‍යයේදී කතාවක් නෑ. ඒ කතාව නැති බව තේින්නේ කෘත්‍ය දන්න කෙනාට විතරයි. يعني මේ දැක්ම තියනවා නම් විතරයි. අනිත් අයට ඒක හිතාගන්න
ඒක
දන්න දකින කෙනාට විතරයි. ඔව්. දන්න කෙනාටයි මේ ආශ්‍රෝෂය. නොදන්න නොදකින කෙනාට නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඥානතෝ පස්සතෝ. ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ කියලා කතාවක් තියෙනවානේ. දන්න දකින කෙනාටයි මේ කෘත්‍ය. නොදන්න නොදකින කෙනාට ඒ ආශ්‍රය විශ්ය කරනවා කියන ඒක වෙන්නේ නැහැ. කරන්න බෑ.
ඒතර ડોක්ටර් සමා වෙන්න මේ දැන් බුදුහාඳුරු කියන එකත් විඥාණයමයි පෙන්වන්නේ නේද? එහෙමද?
විඥානයේ කෘත්‍ය. විඥානයේ කෘත්‍ය කියන්නේ විඥානයේ නෙවෙයි. විඥානය කියන්නේ අපි ආයාකාරය කියලා අහලා තියෙනවනේ.
අහලා තියෙනවා. ඔව්. එතකොට කොහොමද බුදුහාඳුරු පෙන්වන්නේ කියලා මට හිතුණා.
දැන් මායාකාරය කියන්නේ කවුද? මැජික් කාර්යයනේ.
ඔව්. එතකොට ඒකත් එතන මායාවක් වෙනවනේ.
මැජික්. නැත්නම් මැජික් කාර්යය කියනකොට මැජික් කාර්යය වෙන්නේ මැජික් එකක් පෙන්වන කෘත්‍යයේදී විතරනේ.
පෙන්වනකොට හරි හරි. මැජික් කාර්යයනේ නැතුව මේ. හරි හරි.
මායාකාරය.
මායාකාරය.
එතකොට අන්නේ මායාවයි. දැන් මැජික් ෂෝ එකේ තියෙනවා නේද පැත්ත. මැජික් කාර්යයේ කෝණේයි බලන කෙනාගේ කෝණේ කියන්නේ දෙකක් නේ.
දෙකක් නෑ. හරි හරි.
ඔන්න ඔය කෝණ දෙකම දකින්න කෙනා තමයි දන්න දකින්න කෙනා. අපි ස්ටේජ් එකේ පිටිපස්සේ ඉඳන් මැජික් එක කරන හැටිත් දකිනවා, අර බලා ඉන්න අය රැවටෙන හැටිත්
දකිනවා.
ඔන්න ඔය දෙපැත්තම දකින්න එක නේද හරියටම දකින්න කෙනා.
ආ දකින්න එක. මායාවක් නේ නේද ડોක්ටර්? නැතුව මේ ඒතර නෑ කියන්නේ නෑ.
දැන් එයාට එයාට එක පැත්තකින් මැජික් එකක් තියෙනවා කියන්න පුළුවන්ද? මැජික් කාර්ය කරන හැටි බලා ඉන්නකොට ස්ටේජ් එක පිටිපස්සේ ඉඳන් කරන හොර වැඩ ටික ඔක්කොම දකිනවා. දැන් එතකොට මැජික් එකක් කියලා කතාවක් තියෙනවද?
ඒතර නෑ.
මව්වා කියන කතාවක් නෑ නේද?
නෑ.
මේ මනුස්සයාට මව.
ඒ බලන්නේ කියලාට ඒක මැජික්.
දැන් අපි යන්න මේ මැජික් කරන පැත්තෙන් ස්ටේජ් එකේ පිටිපස්සේ ඉඳන් මැජික් කාර්යය පිටිපස්සේ ඉඳන් කරන හැටි දකිනකොට අපිට මැජික් එකක් තියනවාද?
නෑ.
මැජික් කතාවක් නේද?
ඔව්.
ආවමයි දැන්. පක්කාරී කරන ඇත්තනේ පේන්නේ, මැජික් එකක් පේන්නේ නෑ. හැබැයි අනිත් කෝණයෙන් බැලුවොත් බලා ඉන්න අයගේ කෝණයෙන් බැලුවොත් මොනවද වෙනව නේද?
ඔව්. ඒතර ડોක්ටර් මායාවක්ද මායාකාරයේද? මිරිඟු මේ සංඥා මේ විඥානේ.
ඉස්සෙල්ලා මැජික් කාර්යයගේ වෙන දේ බලන්න. මැජික් කාර්යයට මැජික් එකක් තියනවාද?
නෑ.
බලන අයට
මැජික් මොකක් හරි වෙනවා. ඒක වෙනසක් තියෙන විදිහට වැඩි වෙනසක් වෙනවා.
ඔව් නැත්නම් සල්ලි දීලා ටිකට් අරන් එන්නේ නැහැ නේ ඔක බලන්න.
නෑ.
එතකොට බලන්න ඔය දෙපැත්තෙන් බලනකොට කෝණ දෙකක් නේ.
ඔව්. ඔව්. කෝණ දෙකක්. මැජික් සමාවෙන්න මේ එතන සර හතර මං හන්දියේ තියෙන මැජික් මායාකාරී කියනෝනේ සර්. ඒ කියන අර දකින්න අමාරුයිම කියන ස්වභාවයනේ සර් පෙන්නන එතන. අර නික ස්ටේජ් එකකින්ම අර හතර මං
මේ අපි ඉන්න මැජික් ස්වභාවය දකින්නම බැරි තරම් අමාරුයි. ඒකයි ඔක ඉච්චර සියුම්. يعني මැජික් කාර්ය අති දක්ෂයි.
ආහ
ඒක කියන්න තමයි හතර මංගන්දි. අර ස්ටේජ් එකක මැජික් පෙන්නනවට වඩා අමාරුයිනේ මේ හතර මංගන්දි. වටේම රවුමක්ම හැදිලා ඉන්න තැනක මැජික් එකක් පෙන්නනවා කියන එක ලේසි නෑ
නෑ නෝ.
ඒ කාටවත් අහුල වෙන්නේ කොච්චර දක්ෂ වෙන්න ඕන දෙයක්.
අනේ ඒකයි තන පෙන්නන්නේ.
ඔව් එතකොට අපේ ආයතන හය අන්නේ ඒ වගේ.
අවසරයි සර්, මම සාකච්ඡාව පටන් ගන්නකොට ප්‍රශ්නයක් කළා.
අපි ඒකට උත්තරේ වගේ දක්ෂයි, අපි දක්ෂයි. ලැබුණාද නැද්ද? මම තමයි යමු වෙන්නේ හැදී. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට කවුරු හරි උත්තරයක් දුන්නාද? අනිත් එනම් දුකයි. ආම ලැබුණ නෑ නේද? ලැබුණාද?
මට නම් ලැබුණයි කියලා සන්තෝෂ වෙන්න බැහැ මාතර.
කියපු අය නම් හිතන්නේ මම උත්තරේ දුන්නා කියලා. ඔන්න ඕක තමයි අර මැජික් ෂෝ එක බලන කෙනායි මැජික් කාර්යයයි කියන්නේ.
ඔව් ડોක්ටර්, එතුමා නැවත මේ ડોක්ටර් සමාවෙන්ද දැන් එතුමා ඇහුවනි සියල්ල අනිත්‍ය නම් දුකක් විය හැකිද කියන එක. එතකොට දැන් අපිට සියල්ල ලැබෙන්නේ මෙම ආයතන හය හරහානේ. එතකොට ආයතන හය හරහා අරමුණු උපාදාන වෙච්ච අරමුණු ලැබුණාට උපාදාන වුණොත් තමයි අපි ඒක බාර ගැනීමන්නේ. එතකොට උපාදාන
කතාවනේ.
නෑ ඉන්නකෝ ડોක්ටර් පොඩ්ඩක්. එතකොට ડોක්ටර් දැන් අපිට
දැන් ඔය ඔතන නෙමෙයි මේ කතා කරන්නේ.
ඔව් ડોක්ටර්, දැන් අපිට පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියලා බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්නලා දෙනවනේ.
ඒක කියන්නේ දැන් ඔබතුමා කියපු assumption එකේ උපකල්පනයේ ඉඳගෙනනේ ඔබතුමා ඊටු ටික කියන්නේ. ඔක කියන්නේ ගත්තු ටිකේ අඩුවක් තියෙනවා. ආයතන වැඩ කරනකොට ඊට පස්සේ උපාදාන කියන කතාවම වැරදි. ඒක නෙවෙයි කියන්නේ. ආයතන කියන්නේ මොනවද? උපාදාන වෙලා නැද්ද? තේරෙනවද?
ඔව්.
ආයතන කියන මට්ටමම උපාදාන වෙලා ඉවරයි. දැන් නාම රූප පත්‍යය සලායතන කියලා මේ කියන්නේ මේ පැත්තෙන් ගත්තොත්. පටිච්ච සම්පදා පරියායෙන් ගත්තොත් නැත්නම් ආයතන පරියායෙන් ගන්නකොට ආයතන අවිද්‍යාව නිසාද නැද්ද?
අවිද්‍යාව.
ඒකත් සංස්කරණයක් නේද? සංස්කරණ. දැන් අපි ආයතන වලට ලං වෙලා ඊට පස්සේ උපාදාන කරන එක නවත්තන්න හදනවා.
ඒක ડોක්ටර් අපිට උපාදානේ වුණොත් නේද ආයතන ලැබුණ කියලා හරි අපිට දැනෙන්නේ. උපාදාන නොවි ආයතනයක් බිහි වෙන්න පුළුවන්ද?
අන්න හරි. දැන් උපාදානේ නැත්නම් ආයතන ගැන කතාවක් තියෙයිද?
ඔව්.
ඒ කතාව කියවිල්ලක් විතරයි කියන්නේ අන්න ඒක. දැනට අපිට ආයතන තියෙනවා. ඊට පස්සේ මේ උපාදාන වෙනවා ඔහොම. ඒක දැන් අර මිරිඟු ජලයේ පීනනවා කියනවා. මිරිඟුව කියලා එකක් තියෙනවා. ජලය තියෙනවා පීනනවා මෙහෙමයි. අන්න ඒ විස්තරය වගේ. ඇත්තටම අර්ථය ගන්නකොට මේකේ මතු කරන්න හදන අර්ථය ගන්නකොට. ඒ කතාවම ඉක්මවා යනවා නේද?
පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියලා බුදු කෙනෙක් ඇවිල්ලා කියනකොට එතකොට අපිට උපාදාන වෙන්නෙම නිත්‍ය ධර්මයක් ලෙසනේ.
ඒ දැන් අපි ඕකේ දෙකකට කඩනවනේ. නිත්‍ය ධර්මය එකක් උපාදානේ තව එකක්. නිත්‍ය ධර්මෙන් තොරව උපාදානේ කතා කරන්න
බැහැ.
උපාදානෙන් තොරව නිත්‍ය ධර්මය කියන කතාව එන්නේ දැන්. තේරෙනවද? ඔය දෙක වෙන් කරන්න බෑ. ඒක හරියට අර දැන් උපමාවක් ගමු. දැන් අර වතුරේ බල්ලම ගමුකෝ. දැන් බල්ලගේ මෝඩකම නැත්තම් වතුරේ බල්ලා කතාවක් අදාළද නැහැ. වතුරේ බල්ලා කතාව නැත්තම් මෝඩකම අදාළද? ওই දෙක එක එකකින් එක වෙනම ගන්න බෑනේ. අපි වෙන් කරලා කතා කරන්න ගිය ගමන් අපිට වැරදිලා නේද? මෝඩකමෙන් තොරව වතුරේ බල්ලා ගැන හොයන්න යන ඌ සතර මහා ධාතුන් ඇතිලා තියෙන්නේ. ඔය සිල්වත් බල්ලෙක්, ඔය නරක බල්ලෙක්, මොකක් හරි කියනවාගේ. ඔය සතර මේ මේ මෙහෙම ඇති වෙන නැති වෙන බල්ලෙක්. දැන් අර උපාදානෙන් අරක වෙන් කරලා. අවිද්‍යාවෙන් අරක වෙන් කරලා නේද? වෙනම බල්ලා වාරගෙන කතා කරා. එහෙනම් අපි බල්ලා පැත්තක තියලා අවිද්‍යාව මෝඩකම ගැන කතා කරමු. ඔහොම කතා කරනවා කියන්නේම වරද්දකේ. ඇයි මේක එකකින් තොරව අනිත් එකට ප්‍රයත්නක් කතාවක්වත් එන්න විදිහක් නෑ. දැන් නිදා ගැනීමෙන් තොරව හීනයක් ගැන කතාවක් තියනවාද? දවල් හීන නෙමෙයි මම කියන්නේ නේද? දෙති දකින හීන. නිදාගත්තේ නැත්තම් හීන දකිනවා කියලා කතාවක් කියදේනවාද?
දවල් හීනයක්ම තමයි නේද ડોක්ටර් දකින්.
ඒක එක්ක පටලව ගන්නවා කියලා තමයි උපමාවේ හැංගීම ගන්න. දැන් ඒ දෙක වෙනම කතා කරන්න බෑ නේද? අර වෙන් කරපු ගමන් අපි වෙන පැත්තකට යනවා. ඒ වෙන් කිරීමම තමයි නිත්‍ය සංඥාවෙන් ගැනීම කියන්නේ. දෙයක් කිරීම කියන්නේ යමක් කිරීම කියන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න න්‍යාය පෙන්වන්න ලෝකයාට පෙන්වන්න ಜಾති දෙකක් උදව් කරගන්න ඕන. අවිද්‍යාවයි සංඛාරයි. හරි සංඛාරේ විඥානේ. හරි විඥානේ නාම රූපේ. හරි නාම රූපේ දලයි. ඔය මොකක් හරි දෙකක් නැතුව මේක කියාගන්න බෑ. කාටද කියාගන්න බැරි? ලෝකයාට නේද? හැබැයි මේ කියන්න යන්නේ අර ගත්තු ಜಾති දෙක ගැන නෙමෙයි. මේ න්‍යායක් මේ ඉස්මතු කරන්න හදන්නේ පටිච්ච සමුප්පන්න බව කියලා. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන න්‍යායක් මතු කරන්න අපි අරව උදව් කරගන්න. නැත්තම් කතා කරන්න බෑනේ. හරි. අපිට වෙන්නේ න්‍යාය පැත්තක තියලා අර ಜಾති දෙක ගැන කතා කරන. අය දෙක වෙන් කරගන්න. අන්න එතකොට මේ න්‍යාය මැග ඇරෙනවා. අපි අර අර ඒකට උදව් කරගන්න ගත්ත දේවල් ටික අල්ල ගන්නවා. එකයි මේකේ මෙහෙ. ඒ දෙන්න හදන හැඟීම අර්ථය අන්නේ ඒ අර්ථය කියන්නේ මාර්ග කෘත්‍යයක් වෙනවා. ඊතර වෙන කෘත්‍යයක්. ඒක තමයි ඒ ඊතර වෙන කෘත්‍යයට හරියට ફોකස් වුණොත් අර කතා කරපු ටික අදාළ නැහැ ඉක්මවන්නේ. උදව් කරගත්තු ටික වැඩක් නැහැ අපිට. ප්‍රධාන මොකද්ද මේ කියන්න හදන්නේ? හරි. ඊතර වීමනේ මතු කරන්න තියෙන්නේ. ඒ කෘත්‍යෙන් ඒ කෘත්‍යයේදී ওই ලෝකෙට අයිති විස්තර වලට ගැළපීම අදාළ නැති වෙනවා. නැත්තම් අපි අර ඒක විස්තර කරන්න ගත්තු ඒ වචන ටික අල්ලගෙන අන්න ඒවයි මේක මොකද්ද මේක මොකද්ද කිය කියා ඒ වෙන් කරලා කතා කරනවා. එතකොට ඒක අර මේ දෙන්න හදන හැඟීම නෙවෙයි. ඊතර වෙන කෘත්‍ය නෙමෙයි. ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. ලෝකෝත්තර දර්ශනේ කෘත්‍ය තමයි ඔය ඇත නැත අපා අදාළන සානා හෝති අජ්ජත් බහිද්ද කතා ඒවා කියවිල්ලක් විතරයි. ඇත්ත කියන්නේ කෘත්‍යේදී ආ හැබැයි ලෝකෙදි කතාවක් තියෙනවා. අජ්ජත් කියන්නේ මොකද්ද බහිද්ද කියන්නේ කතා මොකද්ද නේද අතීත කියන්නේ මොකද්ද අනාගත කියන්නේ ඒවා නැහැ නෙවෙයි. ඒක කතාවක් තියෙනවා. හැබැයි මේ ඊතර වෙන ක්‍රමේනි බුදුහාමුදුරම අත කරන්නේ අන්න ඒකෙදී අරවාසීරම ඒ අදාළ නැහැ. ඒ කතාවක් කරනවා නම් ඒක මේ ආයි අර ඒ ලෝකේ පැත්තේ කතාවක්. ඒක කෘත්‍ය නෙවෙයි. එතකොට ඔන්නෝයි දැන් උපාදානයි කියලා කියන ආයතන අපි උදව් කරගෙන ඉන්නත් මේ කරන්නේ උපාදානෙ විස්තර කරන. හැබැයි ඕක කියද්දී ආයතන ගැන වෙනම කතා කරන්න ගියොත් එහෙම මේ ගැටලුවක් වෙනවා. උපාදානෙන් තොරව ආයතන කතා. ආයතන වලින් තොරව උපාදාන කතාව. ඒකයි අර බටමිටි දෙක හේතු වුණා කියන්නේ එක බටමිටියක් හත්තක් කතාවක් එන්න බෑ. බටමිටි දෙක හේතු වෙලා තියෙනකන් විතරයි හේතුයේ කතාවයි. හේතුයේ කතාව විතරනේ බටමිටි දෙකේ කතාව තියෙන්නේ හේතු වෙලා තියෙනකන් විතරයි. අපිට ඊට කලින් අතන බටමිටි තිබුණා මෙතන තව මිටියක් තිබුණා ওই දෙක මෙන්න මෙහෙම හේතු කරහම් මෙහෙම වෙනවා ඒ ලෝකයේ විස්තරේ. ඒ අර සිද්ධිය නෙමෙයි. අර සිද්ධියේදී හේතුව තියෙන්නේ ඒ සිද්ධියේ බටමිටි දෙක තියෙන්නේ ওই සිද්ධියේ. ඒ සිද්ධියට චුට්ටකට කලින් හරි බටමිටි දෙක ගැන කතා කළොත් මෙන්න මේකෙන් දෙන්න හදන ඒ කෘත්‍ය කියන එකට ආවේ නැහැ. තේරෙනවා?
එතකොට දැන් ડોක්ටර් එතුමා අහපු ප්‍රශ්නේතර සියල්ල අනිත්‍ය නම් දුකක් විය හැකිද කියන එක අහනකොට එතුමා එතකොට අපිට සියල්ල ලැබෙන්නේ පංච උපාදානස්කන්ධය හරහානේ. එතකොට බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට අපිට ලැබිලා තියෙන්නේ අනිත්‍ය ධර්ම කියලා අපි නොදැනීම නිසා, නিত্য ධර්ම නිසා, බාර ගැනීම නිසා තමයි අපිට උපාදානිය සිදු වෙලා තියෙන්නේ. එතකොට මේක යම් කෙනෙක්
නෑ ආයමට ඔබතුමාට බාධා කරන්නේ. උපාදානය නිසා සියල්ල ලැබුණා නම් ඔබතුමාර පටන් ගන්න මේ නිසයි උපාදානය කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ මේ හින්දායි කියලා තව එකක් දාන්න පුළුවන්. එතකොට පංච උපාදානස්කන්ධයට වඩා ලොකු එකක් ඊට කලින් තියෙනවා. නේද? ඒ කියන්නේ දුක නෙවෙන තව ස්වභාවයක් තියෙනවා නිතරු වෙනවා. පංච උපාදානස්කන්ධේ දුකයි කියලා කියන්න හදනකොට ඒක නොවන කොටසකුත් ඔබතුමා කතා කරනවානේ.
ඒතර ડોක්ටර් මේක නිසයි දුක කියලා කියන්න පුළුවන් නේද?
නෑ මේක නිසයි දුක කියන එකයි මේකමයි දුක කියන එකයි දෙකක්. එහෙම කිව්වොත් තේරෙයිද? දැන් මම නිසයි දුක කියන්නත් පුළුවන් මමමයි දුක කියලා කියන්නත් පුළුවන්.
ඔව් මමමයි දුක.
ඉතින් පංච උපාදානස්කන්ධ කියන්නේ තමාටනේ සමාබව. අපිට මට ලැබුණේ වදුකයි කියන්නත් පුළුවන් මාව දුකයි කියන්නත් පුළුවන් නේද? කියන කතාව.
අවිද්‍යාව කියන්නේ තොර ડોක්ටර් මම.
ඔව්. ඒ කතාව එන බවමයි මම. අපිට ඒකෙන් බැහැර වෙන මේ ස්කන්ධ ටික තියෙනවා. ඕක උපාදාන කිරීම දුකයි. අර එතකොට ස්කන්ධ ටික දුක නැති මොකද්ද ලෝකයක් ඉතුරු වෙලා නේ. අන්න එහෙම ඉතුරු කරන්න පුළුවන් දහමක් නෙවෙයි මේක. එතර වෙනව නම් ගායි එතර වුණාමයි කිසිම කතාවක් එන්න බෑ. අර දුක නැති මේ ටික ඉතුරු වුණා කතාවකට එන්න බෑ. ලෝකේ දුක නම් ලෝකේ දුකයි. ඉතින් ස්කන්ධ කිව්වත් ලෝකේ. උපාදාන ස්කන්ධ කිව්වත් ලෝකේ. ඒ ලෝකේ කතාව.
අවසරයි සර්. අපම මගේ ප්‍රශ්නය අහපු ඉදිරිපත් කරන්නම්. අපිට නිත්‍ය නම් තමයි දුක කියන එක මේ සාමාන්‍යයෙන් අපි දන්නේ දෙයක්. නිත්‍ය නම් දුක. ඒ ලෝකෙ විදිහට ඒක දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නිත්‍ය නම් දුකයි කියලා. ඒතකොට මේක දේශන ධර්මයේ නිත්‍ය නම් දුකයි කියන එක. අපිට හිතෙන්නේ නිත්‍ය නම් දුකයි කියලා. ඒක මේකේ මගේ හිතට මහ වදයක්. ඒකයි මේ මේ මට මෙච්චර මේක මම ඔබතුමාගෙන් අහගන්නේ. නැකල ඔබතුමා මේකට පිළිතුරක් දෙනවා ඉතින් කියලා මම.
ආ දැන් ඔකට පිළිතුර තියන්නේ දහමෙන්මනේ දහම දැක්ම තුලම. ඒකට අපි දහම තමයි විමසන්නේ. හැබැයි දැන් උත්තර දීපු අයට ඔය ප්‍රශ්නේ තේරුණාද කියන එක තමයි මටත් අහන්න තියෙන්නේ ඔබතුමා කියන විදිහට. මොකද ඔය ප්‍රශ්නේ නිකන් නෙවෙයි ලොකු විමසීමකින්. අය අපි අනිත්‍ය නම් දුකයි කියන එක අපි ඔහේ ඉදිරියටගෙන නේ විමසන්නේ නැහැ නේ විචක්ෂණයක් නැහැ. දැන් හරිම ලස්සන ප්‍රශ්නයක්. දැන් අපිට දුක නිත්‍ය නම්ද අනිත්‍ය නම්ද? යමක් ඔය විදිහට බාර ගත්තනම් දුක කියලා කියන්නේ නිත්‍ය සංඥාව පැත්තට නේද?
අවසරයි සර්.
ඔව්. ඔව්.
සර් එතන පොඩි විමසීමක් කරන්න දැන් අනිත්‍ය නම් දුකයි කියන තර අපේ අවදිස්සෙම අපිට යමක් ලැබෙනව නම් ලං වෙනව නම් ඒ ලං වීම
ලංවීම කියන්නේ නිත්‍යද අනිත්‍යද?
ලංවීම කියන්නේ නිත්‍ය විහිම.
එතකොට අපි නිත්‍ය ස්වභාවය නේද දුකයි කියලා කියන්නේ.
ඔව්. එතකොට අපි අනිත්‍යේ නැයි දුක කියන්නේ. එතකොට කියන්නේ ලං නොවීමක් තුලයි අනිත්‍ය වෙන්නේ. එතකොට ලං නොවීමක් තුල ලැබීම පිහිටීමක්
වෙන්න බෑ.
පිහිටීමක් නොවන තැන දුකයි කියලා කියන්නේ පිහිටීම නිසා දුකද පිහිටීම නිසා දුකද කියන
අහන්නේ ඔය ප්‍රශ්නේ. පිහිටීම නම් දුකයි කියන්න පුළුවන් නේ දහම
පැත්තෙන්.
අනිත්‍ය යද නිච්ඡන් මං දුක්ඛං කියලා නේ කියන්නේ. යමක් පිහිටීම නම් දුක නෙමෙයි නේ යමක් අනිත්‍ය නම් දුකයි කියලා නේ කියන්නේ.
සර් සමාවෙන්ද සර් මේ දැන් එතන අර දුක්ඛාර්ථය කියන තැන සර් අර පෙළීම සංකත සන්තාප විපරිණාම කියන ඒ දුකේ ස්වභාවයම නම් ඒක දුකේ ස්වභාවයම කියලා සර් ඒක සරක් විස්තර කරලා දුන්නේ. එතකොට ඒ දුකේ ස්වභාවයම නම් ඉතින් අනිත්‍යදේ දුක්ක්ම වෙනව නේද සර්? දුකේ ස්වභාවයම නම් පෙළෙන බව විපරිණාම බව සන්තාප බව ඒක අර වෙනස් කරන්න බැරි දෙයක්ම ස්වභාවයම නම් අන්න එතන
අවසරයි. මට හිතෙනවා මේ දුක කියන එක දුක්ඛ ආර්ය සත්‍යද නැත්නම් අපිට ඥානෙන් ලැබෙන දුකද මේ අපි හිතාගෙන දුක නෙවෙයි කියන එක.
අන්න ඔතන තමයි ඇත්තටම ගැඹුර තියෙන්නේ. අපි විඥාණයෙන් දැනගන්න දුක තමයි අපි ඔබ දහමට ගලපන්නේ. මොකක් හරි විදිහකට අපි දුක කියලා දැන් ගලපගෙන තියෙනවා. මෙන්න මේකටයි දුක කියන්නේ කියලා. ඒකට ගලපන්න හදනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය. දැන් මොනවා හරි දැනගන්න ස්වභාවයනේ විඥාණය කියන්නේ. දැනුවත් වෙන ගතියනේ විඥාණය කියන්නේ. දැන් අපේ දුක කියන එකත් විඥාණයට නියහ වෙලා තියෙනවා. ඒ දුක කියලා දන්නවා කියන්නේම ඉතින් විඥාණයට අහු වෙනවා. දුක කියන්නේ මේකයි. ඒ දුකයි දැන් දුක ආර්ය සත්‍යද විඥාණය දැනුවත් වෙනකත් දුකනේ. ඒකත් සංගත ධර්මය. විඥාණය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යෙන්නේ නේද? තේර වෙන දර්ශනයේදී අර ඒකයි ඒකයි සතර ඥානයක් එකයි යෙදෙන්නේ. හරි, ඇත්තටම සංකත කියලා කතා කරන්න පුළුවන් සතර ඥානයක විතරයි, සේක පුද්ගලයට විතරයි. ඇත්තටම අනිත්‍ය කියලා කතා කරන්න පුළුවන් ඒක සේක ඥානෙත් එක්ක විතරයි. අනිත්‍ය බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව. ඒකේ දුක්ඛේ ඥානං කියන එක ඒ ඥානේ දර්ශනයක්. එතකොට මට හම්බ වෙන ගැළපෙන දුකක් නෙවෙයි. මම දැනගත්ත දුක නෙවෙයි. කර ධර්මතාවය කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. අනේ ඒකත් එක්ක විමසන්න ඕන. ඒත් අපි දුක දන්නවා කිව්වට මේ දුක්ඛේ ඥානන්ද? සකස් වෙන බවම දුක කියලා අපිට ඇහෙනකොටම හරි. දැන් විමසන්න හිතෙන්නේ. දහම හරියට ඇහෙනවා නම් මේ අපි දන්න එක නෙමෙයි. මේ විමසීම අවදි වෙන්න ඕන. ඉච්ඡාක්ෂණේ අවදි වෙන්න ඕන. ඔය ප්‍රශ්න මතුවෙනවා නම් හොඳයි කියන එක තමයි මම කියන්නේ. ප්‍රශ්න මතුවෙන එකයි මේ හොඳයි කියන්නේ. ප්‍රශ්න මතුවෙන එකයි ඒ කියන්නේ දහම ඇහෙනවා කියන්නේ. එතකොටයි විචක්ෂණය මතුවෙන්නේ. එතකොට ඒ විචක්ෂණය තුල තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. දැන් අර ප්‍රශ්නෙට පුළුවන් නම් එතුමාට උත්තරයක් දෙන්න කියන එක තමයි මම කියන්නේ. يعني අපි ඔක දැක්කනම් දැන් ඒ ආම මොන උත්තර දුන්නත් මං හිතන්නේ හරියටම එතුමාට නම් උත්තරේ ලැබුණේ නැහැ කියලා කියනවා. මමත් එතන ඉන්නවා. දැන් අපි විස්තර කරන්න ගියාට ඇත්තටම බැලුවොත් ඔය ප්‍රශ්නේ නැද්ද? අපි අනිත්‍යයේ දුක්ඛ කොහොම හරි නිට්ටය පැත්තට දාලා තමයි දුක කතා. කියන දෙයක් අල්ලගෙන ඒක දුකයි කියන්නේ. හැබැයි මෙතන අමතක කරන්න එපා, අනිත්‍ය දුකයි කිව්වා නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියනවා. යද නිච්ඡං අන්දුක්ඛං. එතෙන්දි මම පොඩ්ඩක් මතක් කරනවා, යමක් නැතුව අනිත්‍ය කතාවක් තියනවාද? යමක් නැතුව අනිත්‍ය කතාවක් තියනවාද? ඒ කියන්නේ කියන්න පුළුවන් අනිත්‍ය කියන්නේ මේකයි කියලා කියන්න බලන්න පුළුවන්. ඇයි යමක් සම්බන්ධ කරගන්න බැ? අනිත්‍ය කියන්නේ මොකක්ද? ඒ තමන්ගේ හිතපැත්තෙන් බලන්න. යමක් පොඩ්ඩක්වත් ගාවන්න නැතුව අනිත්‍ය කියාගන්න පුළුවන්.
බෑ සර්.
ඒක හොයලා හොයලා ඒක දකින්න ඕනේ. ඒකට දැන් මෙතන කියන්නේ අනිත්‍ය දුකයි කියලා නෙමෙයි. යද නිට්ටං අන්දුක්ඛ. හැබැයි යමක් ගැන කතා කරන්න නෙමෙයි අනිත්‍ය කතා කරන්නේ.
ડોක්ටර් සමාවෙන්නේ යද නිට්ටං කියන්නේ මොකද්ද?
ඒක හොයන්න යමක්. යමක්
අන්දුක්ඛ. යමක් අනිත්‍ය.
අනිත්‍ය තනියෙන් කතා කරන්න බෑ. පුළුවන් නම් කතා කරලා බලන්න කියන්න. යමක් නැතුව අනිත්‍ය කතා කරන්න පුළුවන්. අනිත්‍ය කියන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. හරියට අර අර අපි දෙකත් හිතුව පටිච්ච සමුප්පන්න බව කතා කරන්න පුළුවන්ද? ඒ කියාගන්න ගියාම ඒව උදව් කරගන්න වෙනවා. හැබැයි ඒ උදව් කරගන්න ඒව ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක මතක තියාගන්න. යාගන්න උදව් කරගන්නවා. හැබැයි උදව් කරගන්න ඒව ගැන විස්තර කරන්න නෙමෙයි මේ කියන්නේ. හරි. එතකොට ඒ දහම විමසීම විචක්ෂණය කියන එක මතු කරගන්න එකටයි මේ දහම කියන්නේ. තව ටිකක් කියන්න. ඔව්
සර්, සමාවෙන්න සර්. එතනදි සර් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඇහැට කනට ශබ්දයක් ඇහෙනවා කියලා ගන්නකොට අපි ඇසීම කියන තැන විතක්ෂණය කළොත් එහෙම, එතකොට අපිට යන්න පුළුවන් ඇසීම හඳ, ඒ කියන්නේ විතක්ෂණය කළොත් අපිට හම් වෙන්නේ එතන මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රූපණය, විඳීම, හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම කියලා. හැබැයි අපිට ඕන නම් දේවල් වලට අරගෙන අපි යන්නේ සාමාන්‍යයෙන් දේවල් පැත්තට. හැබැයි අර රූපණය, හඳුනා ගැනීම, සකස් වීම එන්නේ ඒ පැත්තට ගියොත් ඔතන ඔය පච්චුප්පන්න බව ප්‍රත්‍ය සම්බන්ධය කියන්නේ නාම රූප වෙනමයි විඥානෙ වෙනමයි නෙමෙයි, නාම රූප පත්‍ය විඥාන කියන එක ඒක අත්දකිනකොට තමයි ඔය ස්වභාවය යමක් කියලා ගැනීමේම මෝඩකම, ඒ කියන්නේ අනිත්‍ය දකිනකොට යමක් කියලා ගැනීමේම මෝඩකම තේරෙනවා. එතකොට තමයි ඒ දුක කියන එක තේරෙන්නේ. එතකොට අර සර් කලින් කිව්වා වගේ අර පච්චුප්පන්න ස්වභාවයේ ප්‍රත්‍ය සම්බන්ධය දකින්න ඕන.
ඔව්, දහම හරි පරික්ෂණයෙන් ඉතින් විමසන්න ඕන. දැන් අර ඔබතුමිය කිව්ව ඇසීම කියනකොට අපිට කනයි සද්දෙයි නැතුව ඇසීම විස්තර කරන්න පුළුවන්ද?
බැ. හැබැයි අපිට යන්නේ එහෙම වුණාට අපිට යන්නේ මගේ කනට බාහිර ශබ්දයක් ඇහුණයි කියලානේ.
නෑ නෑ, මගේ කතාව අමතක කරන්නකෝ. කනයි ශබ්දේ, මගේ නොවුන කනයි ශබ්දේ කියලා කියමු. එහෙම නැතුව ඇසීම කියන එකට අර්ථයක් තියෙනවා
නෑ. ඇසීම නෑ දෙක, ඒක නැතුව අර
බටමිටි දෙක විතරක් කියන්න කිව්වොත් කියාගන්න බෑ නේද?
බෑ බෑ,
අනේ සද්දේ උපකාරයක් නැති. ඒකට එකෙන් තේරුම් ගන්න ඒකෙන් තොරව කතා කරන්නත් බෑ. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තමයි ඇසීම කියන්නේ කන හෝ ශබ්දේ
නැහැ. එහෙමත් නෙමෙයි.
ඔව්, ඒවා උපකාරී කරගන්නත් වෙනවා. හැබැයි ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. කන ගැනවත් ශබ්දේ ගැන නෙමෙයි අපිට හොයන්න තියෙන්නේ ඇසීම ගැන. ඇසීම කතා කරන්න බෑ අර වයින් තොරව. ඒ දෙපැත්තක් තියනවානේ.
ඒ එතනදී අපි අර බුදුහාඳුන්ගේ ධර්මය කියන්නේ ආර්ය න්‍යායනේ, ඒක මත පාදක වෙලා තමයි අපි හොයන්න ඕනේ.
ආර්ය න්‍යාය මත පාදක වෙන්නත් බෑ, න්‍යාය දන්නේ නැතු, ඇහෙන්නේ නැතු.
ඔව් ඒක තමයි.
ඒ දන්නවත් නෙවෙයි. නෑ හොයන්න අපි දන්නේ නැහැ.
නෑ
ගැලපෙන්නේ නැති හින්දා තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒක තමයි විචක්ෂණය කියන්නේ. ගැලපුණා නම් හොයන්න දෙයක් උත් නැහැ.
ඒකට තව ටිකකට කියන්න පුළුවන් නේද සාර? දැන් අපිට නොගැලපෙන දෙයක් බුදුහාඳුරෝ එතකොටනේ අර යෝනිසෝ මනස්කාරය උපදින්නේ. අපි හිතන දෙයට වැඩිය සම්පූර්ණ වෙනස් දෙයක් තමයි බුදුහාඳුරෝ පෙන්නන්නේ. ඒ කියන්නේ මම කියන එකේ වැරද්ද, අපි හිතන දෙයට විරුද්ධ දෙයක්. අපිට ඕනේ ධර්මය ඇහෙනකොට යෝනිසෝ මනසිකාරය ඉපදින්නේ. අපි දැනුම තර කරගන්න නෙමෙයිනේ ඕනේ. ඒ ඉපදුන යෝනිසෝ මනසිකාරය තමයි මේ ආර්ය න්‍යායට අනුව විතක්ෂණය කරන්නේ.
හරි, ඒ විචක්ෂණය අවදි වෙන්න අපිට ඇත්තටම ප්‍රශ්නයක් එන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ කියන එක අපි දන්න එක නෙවෙයි.
නෙමෙයි.
ගැලපෙන්නේම නැහැ. අපි දන්න එක වුණා නම් අපිට හිතන්න දෙයක් නැහැ. එහෙම වුණා නම් බුදු කෙනෙක් ඕනත් නැහැ. අපි දන්න දෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔන්න ඒ හින්දා දැන් දහම ඇහෙනකොට මතුවෙන්න ඕන පළවෙනි එක මන් දන්නවා කියන එක නෙමෙයි, මට තේරෙනවා කියන එක නෙමෙයි. ඒක තේරෙන්නේ නැහැ. අපි දන්න එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන එකේ ලොකු වෙනසක් තියෙනවා. මේ ලෝකයක් ගැන කතා කරනවා, බුදුහාමුදුරුවෝ ඊතර වීමක් ගැන කතා කරනවා. මේ දෙක එකක් වෙන්න බෑනේ. ලෝකෝත්තරයි ලෝකයයි කියන්නේ දෙකක් කියන්නේ ගැලපෙන්න විදිහක් නැහැ. අපේ බුදුහාමුදුරන්ගේ දහම හරියට ඇහෙනවා කියන්නේ අපි දන්න එකක් නෙමෙයි. ඒකයි මේක පෙර නොයසූ විරු දහමක්. පෙර නොයසූ විරු දහමක් පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ
වෙන්නේ. එහෙමයි.
ඒකට එකත් එක්ක බලන්න. ඒ දහම ඇහෙනකොට තේරුන්නේ නැහැ කිව්වට කලබල වෙන්න එපා. ඒක හොඳයි අරු ගානේ. දහම ඇහෙනවා කියලාවත් සතුටු වෙන්න පුළුවන්.
ඒක තමයි වෙන්න ඕනේ.
නේ ඒකත් එක්ක විමසීම අවදි වෙනවා. ඒ සත්‍ය හොයන කෙනාට තමයි විමසීම අවදි වෙන්නේ. එතකොට ඒ සත්‍ය හොයන ගතිය තියෙන්න ඕන දහමක් ඇහෙන. බුදු දහම ප්‍රඥාවන්තයන්ට කියන්නේ ඒකයි හොයන ගතිය. මේ විමසීම ඇති කරගන්න. හොඳයි, පෙරවන් සරණයි.
සර් අනිසෝ තව චූටි ප්‍රශ්නයක් මට මේ දැන් ඔය කහනකොට මට ආවේ අර කටපුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ උදාහරණයක් තියෙනනේ අර මැෂිම මහණේක බොබින් එකට යට නූල දාලා උඩින් මහණේක. එතකොට ඒක මෙතනට පොඩ්ඩක් ඒක ඒ වැර මං කියන එක වැරදි නැස්ස නිවැරදි කරන්න. එතකොට ඒ බොබින් එක
තණ්හාව තමයි මහංකාරිය කියන්නේ.
ඔව් එතකොට සර් ඒකේ ඒ බොබින් එක දාලා මහනකොට රහතන් වහන්සේගේ බොබින් එකේ යට නූල් නැහැ. එතකොට දැන් පුතජනයාගේ නූල් තියෙනවා. එයා දන්නෙත් නැහැ නූල තියෙනවායි කියලා. හැබැයි අර ඥානය තියෙනකොට නූල එන හැටි දන්නවා.
ඔව්.
එතකොට
මහපු අය දන්නවා ඇති යට නූල නැතුව මහගෙන ගියොත් මොකද වෙන්නේ? අර නිකන් උඩින් මැහුණා වගේ පේනවා. එනවා නූල ඇද්ද ගමන් නිකන්ම එනවා නේද? ගැට නැහැ නේද?
ඔව්. ගැට නැහැ. එතකොට දැන් ඥානේ තියෙනකොට තේරෙනවා මේ නූල එනවා. මේක කළොත් මේ නූල එන බව තේරෙනවා. ඒක වෙන්නේ නැතිකොට එහෙම යනකොට අර දැන් රහතන් වහන්සේගෙන් නම් බොබින් එකේ නූල් ඇත්තෙම නැහැනේ හැම වෙලාවෙම. හැබැයි චූටි මොහොතවල වලදී නැත් ඒ බොබින් එකේ නැත් ඉව යනවා වගේ තමයි සංයෝජන දුර්වීම කියලා ගන්න පුළුවන්.
ඔව්. ඒකේ තේරුම් ගන්න අපි රහතන් වහන්සේ ගැන හිතනකොට අර මැස්මක් වගේ පේනවා.
පේනවා.
යකින් ගැටේ වැටිලා නැහැ. තණ්හාව ඒදිලා නැහැනේ.
ඒක රහතන් වහන්සේට තමයි තේරෙන්නේ. අපිට පේන්නේ
නැහැ. අපිට පේන්නේ මැස්මක් තියෙනවා. හැබැයි ඇත්ත තත්ත්වේ මැස්මක් නැහැ. මොකද ගැට වැටිලා නැහැ.
නෑ.
ඒක මතක තියාගන්න. මේ අපිට පේන හැටි කියන්නේ දැන් රහතන් වහන්සේ ගැන ලෝකයට විස්තර කරන හැටි.
එහෙමයි.
හැබැයි අපි යෝක රහතන් වහන්සේ මෙහෙමයි කියලා කියන්න ගිය ගමන් වරද්ද ගන්නවා. අපි රහතන් වහන්සේ වෙන්න යනවා ඒක විස්තර කරන්න.
දෘෂ්ටියකට යනවා.
ඔව් අපිට රහතන් වහන්සේ පේන හැටි රහතන් වහන්සේ මෙහෙමයි කියන එකයි දෙක. රහතන් වහන්සේ මෙහෙමයි කියන්න නම් ඉතින් රහත් වෙලා ඉන්න ඕන.
ඔව්.
එරනම් අපි වරද්ද
ගන්න. ඔව් නෑ මම කිව්වේ දැන් ආව ඥානේදී
ඒ උපමාව ගන්න ඒක හරි ලස්සනයි.
දැන් අපි මම සමාවෙන්න සර්.
ඔබතුමියා එතන අදහස් කළා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ අනිත් අයටත් හිතන්න ඒක කියන්නේ. මේ අපි රහතන් වහන්සේ මෙහෙමයි කියලා අපිට ලොකු විස්තරයක් තියෙනවනේ.
එහෙමයි.
දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපි රහතන් වහන්සේ කියලා එකක් මඤ්ඤණා කරගෙන ඒක ගැන කියනවා.
කියනවා.
හැබැයි රහතන් වහන්සේගේ தත්ති දැනගන්න නෑ ඇත්තම. ඉතින් රහතන් වහන්සේ නැතුව මේ පුතග්ජනයට රහතන් වහන්සේ මොන වගේද කියලා කියන්න යන එකම මෝඩ කතාවක් කියලා පේනවා නේද?
අපේ බොබින් එකේ නූල් ඇත්තද නැතිද කියලා දන්නේ නැතුව රහතන් වහන්සේ හොයන එක ලොකු මෝඩ කමන්නේ.
ඒ කියන්නේ අපි රහතන් වහන්සේ කියලා ගැටේ දාගෙන ගැටේ ලියපු රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ.
කියන්නේ යනවා.
ඔතන උතනින් තමයි අර දහම නිකන් අපි ගලප ගන්න හදන්නේ නිවන මේ වගේ කියලා.
ඔව්.
හරි.
සර් මම එතන ගත්තේ සර් දැන් අර නුවණ තියෙනකොට නූල එන බව පේනවා. හැබැයි රහතන් වහන්සේට එහෙම නැහැ නේ. තිස්සේම රහතන් වහන්සේගේ ප්‍රභාෂරයි නේ. අපි අපි අපිට වචනයකට කිව්වොත් මේ කොහොමද දන්නේ තත්ත්වේ වචනයකට කියනවා නම් එතකොට බොබින් එකේ නූල් තියෙන්නම බෑනේ.
තියෙන්නම බෑ ගැට වැටෙන්නම බෑ.
අන්න ඒ ඒ අර්ථයෙන් තමයි මම උත්තරද කිව්වේ.
ඒ අපි ගැටේ දාගෙන ඒ ගැට නොවැටෙන හැටි ගැන කතා කරන්න ගියාට ඒක එතෙන්ට එන්න බෑ. හැබැයි කතා කරන්න එපා කියනවා නෙමෙයි. විමසන්න ඕන. විමසුවාට අපි දැනගන්න ඕන කවදාවත් අපිට රහතන් වහන්සේට දැනෙන හැටි අපිට
දැනගන්න බෑ.
ප්‍රඥාව කියන එක.
තේරෙනවා.
ඔව් ඒකේ දලා අදහසක් විතරයි අර ඥානය එක්ක ඥානයේ භාවිතය කියන තැනදී එන්නේ.
එහෙමයි.
මොකද නිරෝධයේ ඥානය කියන්නේ නිරෝධය නෙවි. ඒකත් මතකයි. සේක භාවය කියන්නේ රහත් වුණා නෙමි.
නෙවෙයි.
නා කියන්නේ රහත් වුණා නෙවෙයි.
ප්‍රඥාවෙන් දැකීමක් විතරයි.
හැබැයි ප්‍රඥාවට ඒක පැහැදිලි. ආයේ වෙනස් නොවන විදිහට පැහැදිලි. තරම් ඊතර වෙන මාර්ගය මේකයි නොවන මාර්ගය මේකයි කියලා එයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා. කවුරු හරි කියන හින්දා නෙවෙයි. එතකොට ඒ සේක කෙනාටත් තියෙනවනේ පංච උපාදානස්කන්ධයේ උදේවය බලන්න කියලා කතාව.
එහෙමයි.
පුතග්ජනයාගේ පංච උපාදානස්කන්ධයේ උදේවය කියන එකයි සේක කෙනාගේ පංච උපාදානස්කන්ධයේ උදේවය කියන එකයි අර්ථ දෙකක්.
එහෙම.
දන්න දකින්න කෙනාට විස්තරේ නොදන්න නොදකින්න කෙනාට ඒක වැටහෙන හැටි දෙකක්. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ ඔය වචනයක් ගේ මේ දන්න දකින්න කෙනාටයි ආශ්‍රෝෂය කරන්න පුළුවන්. නොදන්න දකින්න කෙනාට බෑ. يعني ඒක
සර් එතන අර මේ සිබ්බණිය කියලා නේ ස්වාමීන් සර් එතන දේශනාවේ තියෙන අර මහුංකාරී කියන එක සර් එතකොට අර ඉන්දිකත්තේ මහන් කෙනායි තණ්හාව කියන එක නේ සර් පෙන්වන්නේ අර සිබ්බණිය කියලා අර මැෂින් එකේ කතන්දරයට වඩා අපි ඉන්දිකත්තකින් මහනකොට යටට කොහොමදත් වැටෙනවනේ මහුම් පහර අන්න එතන සර්
මම හරි සිබ්බණිය කියන ඒ ගෙතුම් ගොතනවා ගැටේ දානවා කියන සිද්ධිය ගැටේ වැටෙනවා කියන සිද්ධිය
ආ
හරි
ඔව් සර් කොහොම හරි අතට ගැටේ වැටෙනවා
ඔව් ඒ ගැටේ හින්දානේ දෙපැත්තක් කතා කරන්න පුළුවන් එන්නේ
ඔව් සර් උඩත් මහල යටත් මහල කියන එක නේද සර්
ගැටේ නැත්තම් ඒ මැද පැවරුනේ නැත්තම් ගැටේ කියන එකට අහු වුනේ නැත්තම් අර දෙපැත්තේ කතාවක් අදාළම නෑ.
ඔව් ඔව්.
ඒකයි අර අන්ත දෙක දකින්නවා මැද තැවරෙන්නේ නෑ. කවුද ප්‍රඥාවන්ත?
ඔව්.
ඔතන මේ මැද නොතරවීම මජ්ජේ සූත්‍රයේ ඉන්නේ ඔය හය ආකාරයක. ඒකයි දැක්මත් එක්ක ඒක දැන පිට වැටෙන මට්ටමක් තියෙනවා. ඒ උනාට තව තව ඔය දහම දැක ඒවා බලන්න.
එතකොට ડોක්ටර් සමවෙන්න උදේවැය බලනවා කියන එක කොහොමද පුතග්ජන මනුස්සයෙක් බලන විදිහ චරිත කෙනෙක් බලන විදිහ
පුතග්ජන ගැනට
කිව්වම නැත්නම් එකමද
පුතග්ජන ගැනට කිලිම්ම මේ ඇති වුණ දෙය නැති
වෙනවා
අට ගන්න තැනම නැති
වෙනවා
ඔහොම පුතග්ජන කෝනේ අට ගන්න තැනම නැති වෙනවා ඒ දෙයක් එක්කනේ කතා කරන්නේ. දැන් හටගන්න දෙයක් එක්කනේ කතා කරන්නේ. ඒ කියන්නේ දෙයක බැසගෙනයි ඇතිවීම නැතිවීම. එතකොට ඒ ඥානය එනකොට දෙයක බැසගෙන ඇතිවීම නැතිවීම නෙමෙයි. එතකොට අර සමුදය සකස් වීමෙම නොවීම. සකස් වීමෙම නොවීම නේද? ඒක දර්ශනය. ඒක ප්‍රතිච්ඡ සමුප්පාදේ දැක්මත් එක්ක අතර ඥානෙත් එක්ක කරන්න පුළුවන් කතාව. සමුදයේ වය. ඒකට එයාට තමයි ඊතර වෙන කෘත්‍ය කියන සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් බුදුහාමුදුරුවෝගේ විදිය. ලෝකෙට අයිති විදිහකට සතර සතිපට්ඨානේ වඩන අය ඉන්නවා. එදත් හිටියා. අදත් ඉන්නවා. එනේ ඔය දර්ශනේ නැතුවත් ආනුපස්සනාව වඩන අය ඉන්නවා. මං කයට සිහිය පිහිටගෙන ඉන්නවා. මම හුස්මට සිහිය පිහිටගෙන ඉන්නවා. ඒක හැබැයි ඊතර වෙන අර සතියේ මං කියවනේ. ඊතර වෙන සතිය කියන්නේ සති සබ්බොජ්ජංගයට එන්න ඕන. බොජ්ජංග ධර්මයක් විදිහට. ඒක තියෙන්නේ මේ ශාසනයේ විතරයි. අන්‍ය ශාසනවල නැහැ. එන්නේ ධර්මයක් ඇහිලා දැක්කේ නැති කෙනාට සම්බොජ්ජංග කියන එක නෑ. බෝධිය පිණිස, නිවන පිණිස. හරි.
හරි, තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්, අප්‍රමාණ පිං.
දැන් අපි අදට අවසන් කරමු.
අවසරයි සර්. විනාඩිය.
ඔව්.
අනිත්‍යයි කියන්නේ ඒක ඒකත් අපිට
හම්බෙන්නේ
නෑ.
නෑ, අපිට අනිත්‍යත් නිත්‍ය සංඥාවෙන් ඇවිල්ලා තියෙන. අනිත්‍ය කියන්නේ මේකයි කියලා.
ඔව් සර්. එතකොට සර් දුකයි කියන්නේ අපිට ඒ වගේම නේද? ඒ කියන්නේ අපිට අපිට කිත් වෙන බැරි අපිට හම්බෙන්නේ නැති කියලා ගත්තොත් මේ අනිත්‍ය යමක් අනිත්‍ය දුකයි කියන එකේ මේ දුක විතේ මේ හම්බෙන්නේ නැති චිත්තෙන්න බැරි දුක කියලා පිට සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් හිත ගත්තොත් ඒක නේද මේ 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 යමක
දැන් ඊතර වෙන කෘත්‍යයක් කියන්නේ යමක කතාවක් එන්නම බෑනේ. අනිත්‍ය කියලාවත් යමක් එන්න බෑනේ. අනිත්‍ය කියලාත් අපිට සංඥාවක් තිබුණා නම් ඒකත් අනිත්‍යයි නේද?
ඔව් සර්.
ඒකත් යමක් එන්න බෑ. අනිත්‍ය කියන්නේ මේකයි කියලා විස්තරයක් එන්නවත් විදිහක් නැහැ. ඒ ආවනම් ආයේ ලෝකෙට අහුවෙලා. ඒ ලැබුණ මම ඉන්නවා.
එතකොට සර් ඒකල දුක කියන්නේ ඒ වගේම අපිට ලඟ වෙන්න බැරි දෙයක් නේ.
ඔව්, ඒ දුක්ඛේ ඥානං කියන එකක් නෙමෙයි කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍යනේ.
ඔව් සර්.
ඒක ධර්මතාවය. ඒක පුද්ගලයාට ලැබෙන දුකක් නෙවෙයි.
හ්ම්.
බුදු කෙනෙක් හිටියත් නැතත් මේ චතුරාර්ය සත්‍ය ඒක එහෙමම බුදු කෙනෙක් ඒක මතු කරලා දෙන එක විතරනේ කරන්නේ. හරි.
ඔව්,
ඒකද කියන්නේ එපා මේ ලෝකයේ තියනවා ලෝකෙම එහෙමයි කියන කතාව නෙවෙයි. ඉතර වෙන කෘත්‍ය කියන එක. හරි.
හොඳයි. දැන් යම් තරමකට තේරුණාද කොහොමද?
හොඳයි. ඒක ඒ වුණාට තව විමසන්න ඕනේ. හරි. කියන්නේ ඔය ප්‍රශ්නේ එනවා කියන එක හරි වටිනවා කියලා මං කියනවා. මොකද ගොඩක් අයට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මට වැටුණා කියන තැන නෙමෙයි. ඔය විමසීම දිගටම යන්න. ඒක හරි වටිනවා. හොඳයි. එහෙනම් අදත් අපි හොඳ සාකච්ඡාවක් යෙදුණා කියලා මං හිතනවා. ඉතින් මේ සාකච්ඡාව කරන්න අපිට උදව්පකාරී කරපු හැමෝටම අපි පුණ්‍යානුමෝදනා කරමු. මම රැස් කරපු පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම මේ වගේ සාකච්ඡා වලට සහ සම්බන්ධ වෙන දෙවිදේවතාන් වහන්සේලාටත් අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. අතුටටපත් වෙන දිවේ සිරු වැඩි දියුණු කරගන්න උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමාත් ආරක්ෂා කරන්න, අපිට දහම පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා විශේෂයෙන් ආරක්ෂා කරන්න. ඒ හැමෝටම යම්කිසි මෙලෝ වශයෙන් යම්කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් උසගින්නක් සවර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රවයක් ආදී මේ කීනෝකේ කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා. ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන්න, දිව්‍ය ආරක්ෂාව ලබා දෙන්න, තව තවත් මේ දහම විමසන්න අවශ්‍ය පරිසරය, දහම ඇහෙන්න පරිසරය අපිට සකස් කරලා දෙන්න කියලා අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. හැම දෙනාටම තව තවත් මේ දහම විමසලා මේ ජීවිතේම අවබෝධ කරගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. අද සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි
ඔබතුමාට. ඔබතුමා කල්යාණ මිත්‍රෙක්මයි.
තෙරුවන්
සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සර්.
දැන් ඉලංගට තියෙන්නේ දැන් අර දැන් මම